නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
ඊට පස්සේ ටිකක් භාවනා කළාද? මොනහරි තේරෙන දෙයක් ඕ දැනගන්න කරුණු තියෙනවද කොහොමද? පාඩම්. සක්කාය විචිකිච්ඡා විචිකිච්ඡා සීලබ්බත ප්‍රවාහස සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ධර්මතා තුන ගත්තාම දර්ශනයෙන් පහකට යුතු කෙලෙස්, කියන්නේ දර්ශනයකින් දැකලා දුරුකට යුතු කෙලෙස්. සක්කාය දිට්ඨි කියලා කියන්නේ, සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. එතකොට දිට්ඨි කියලා කියන්නේ සත්වයේ පුද්ගලයේ ආත්මයක් කියලා දකිනවා. සක්කාය ආරම්භය දිට්ඨි සත්ව පුද්ගල දෘෂ්ටියක් තියෙනවා. ඒක තියෙනවා විසි ආකාරයකට. අපි කියමු රූපං අත්තතෝ සමනුපස්සති. කෙනෙකුට රූපේ ආත්ම වශයෙන් දකිනවා. ඊට පස්සේ වේදනාව, සංඥාව, සංඛාරය, විඥානේ ආත්ම වශයෙන් දකින එකට කියනවා සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය උච්ඡේද දෘෂ්ටිය සහ සාත්ව දෘෂ්ටිය කියන අන්ත දෙක සියුම්ව ඇසුරු වෙනවා. ඔය කියන පහ සක්කාය දිට්ඨිය උච්ඡේද දෘෂ්ටිය ඇසුරු කරන අන්ත ටික. ඒ කියන්නේ රූපං අත්තතෝ සමනුපස්සති කියන්නේ රූපේ ආත්ම වශයෙන් දකිනකොට එයා හිතාගෙන ඉන්නේ මේ රූපය කියන්නේම ආත්මයක් කියලා. පෙර ඉඳන් ආපහු කුසල අකුසල කරන ආත්මය තමයි මේ විදිහට තියෙන්නේ. එතකොට එබඳු කෙනාගේ දෘෂ්ටිය තමයි මේ රූපය විනාශ වෙනකොට ආය ආත්මයක් ඉවරයි. ආය නැවත ඉපදෙන්නේ නැහැ කියලා. රූපං අත්තතෝ සමනුපස්සති කියනකොට රූපය ආත්ම වශයෙන් දකින කෙනා හිතන්නේ මේ ආත්මත්ව රූපය මගේ රූපේ ආත්මත් එකක්. මරුණහම මේ රූපේ පටවිය පටවියට ආපෝ ආපෝවට තේජෝ තේජෝවට වායෝ වායෝට කියන සතර මහා ධාතුවට මේ රූපේ එකතු වෙනවා. එතනින් පස්සේ මගේ ආත්මය ඉවරයි, සිඳෙනවා, විනාශ වෙනවා කියන අදහසක් එනවා යන්නේ. ඒ වගේම වේදනාවත් එහෙමයි. ඈ ආත්මතු වේදනාව මේ කය ඇසුරු කරගෙන තියෙන කය බිඳෙනකොට බිඳෙනවා කියන එක. ඊට පස්සේ අත්ත නීවා රූපං, රූපය ආත්මයට හිත එකක් හැටියට දකිනවා. ඒ කියන්නේ තියෙනවා උපමා කීපයක්ම තියෙනවා. මට මතකමදි ගහක ඡායාව වගේ දකිනවා, කරඬුවක මැණිකක් වගේ දකිනවා, පහන කාලෝකයක් වගේ දකිනවා. ඒ වගේ ඔය පහටම උපමා පහක් තියෙනවා. උපමා පහම අපිට මදි ටිකක් ගන්න. වන්දන මතක නම් විස්තර කර. ඒ කියන්නේ මේ ස්කන්ධ ටිකෙන් ආත්මයත් ආත්මෙන් ස්කන්ධ ටිකත් වෙන් කරන්න බෑ. රූපෙන් ආත්මයත් ආත්මෙන් රූපයත් වෙන් කරන්න බෑ. එතකොට පහදල නැති වල ආලෝකය නැති වෙනවා වගේ රූපය නැති වෙනකොට ආත්මයත් නැති වෙනවා කියන අදහස. එතකොට ඒකෙන් තියෙනවා ඊගාවට ඒ රූපවත්තු ආත්මය කියන එක තමයි රූපස්මෙන් නෑ රූපං අතතු රූපය ආත්ම. ඊට පස්සේ අත් නේවා රූපං. එතකොට ආත්මය වෙනම එකක් ආත්මයට හැබැයි උපකාරක ධර්මයක් රූපය. ආත්මයට පවතින්න පුළුවන් රූපය නිසා වගේ දැනක. ඊට පස්සේ රූපස්මින් අත්තාන ආත්මය රූපයේ කෙරෙහි පිහිටලා තියෙනවා. ආත්මය වෙනම එකක්. ආත්මය මේ රූපය ඇතුලේ තියෙනවා. හරියට ඔක රූපමව පෙන්නන්නේ කරඬුවක් ඇතුලේ මණිකක් තියෙනවා වගේ. කරඬුව අනිකක් මණික අනිකක් කරඬුව ඇතුලේ මණිකක් තියෙනවා වගේ. දැකියි. කොමාරි දැන් මේ රූපේ ආත්මවද්දයක් හෝ ආත්මයේ රූපය අසුරු කරගෙන හෝ රූපය නිසා ආත්මයක් පවතිනවා කියලා හෝ දකින මට්ටමට කියනවා මොකද්ද? සක්කාය දිට්ඨිය කියලා. ඒ සක්කාය දිට්ඨිය තියෙන යාට විචිකිච්ඡාව හින්දා. විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය. පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති. එතකොට පෙර ගැන සැකයි, දැන් ගැන සැකයි, අනාගතේ ගැන සැකයි. එතකොට බුදුහාමුදුරුවෝ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන, පෙර ජීවිතය ගැන, දැන් ගැන, අනාගතය ගැන, එතකොට මේ පටිච්චසමුප්පාද ධර්මය ගැන, ඒ වගේම ප්‍රතිපදාව ගැන සැක. ඒ සැකේ තියෙන නිසාම සක්කාය දිට්ඨිය තියෙනවා. සක්කාය දිට්ඨිය තියෙන නිසාම තමන්ගේ පිරිසිදු භාවය සඳහා විමුක්තිය සෙවීම සඳහා නොයෙක් සිල් වෘත සමාදන් වෙනවා, හොයනවා, ක්‍රම හොයනවා. ඒකට කියනවා සීලබ්බත පරමාස. ඒක පිරිසිදු වෙන්නේ අනිත් පැත්තට. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් ධර්මය දකිනවා, පටිච්චසම්පාදය දකිනවා. පටිච්චසම්පාදය දකිනකොට මේ වගේ ධර්මයක් දේශනා කළ බුදුරජාණන් වහන්සේ ගැන තියෙන සැකයක් නැති වෙනවා. ධර්මය ගැන සැකයක් නැති වෙනවා. මේ වගේ ප්‍රතිපදාවක් කරපු සංඝයා ගැන තියෙන සැකේ නැති වෙනවා. ඒ වගේම මේ පටිච්චසම්පාද ධර්මයක් කියන නුවණ තියෙනකොට සිල් වෘත වලින් පිරිසිදු වෙන්න පුළුවන් කියන දෘෂ්ටියත් අතහැරෙනවා. ඒකම එයාට සක්කාය දිට්ඨියක් නැති වෙනවා. අපි කියමු අපි ඔකට මෙහෙම කතා කළොත් දැන් බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන අපිට ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ ශ්‍රද්ධාව තියෙන්නේ ආගම් ශ්‍රද්ධාව. ඒ කියන්නේ අපි ධර්මයේ දැකලා ඇතිවෙච්ච පැහැදීමක් නෙමෙයි. අපිට තියෙන්නේ අම්මලා තාත්තලා හෝ දෙමව්පියෝ බෞද්ධ වෙච්ච නිසා නැත්නම් පරම්පරාවෙන් ආපු ශ්‍රද්ධාවක් අපිට තියෙනවා. එතකොට ඒකට කියනවා ආගම් ශ්‍රද්ධාව කියලා. නැත්නම් මේ ආකාර අමූලික ශ්‍රද්ධා කියලා. යම් කිසි කෙනෙක් ධර්මය දැක්කොත් යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ධර්මය දැකලා බුදුරජාන් වහන්සේ දකිනවා කියනකොට බුදුරජාන් වහන්සේ දකිනකොට බුදුරජාන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවා. ඒ ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවා. එතකොට මෙතනදී දර්ශනයකින් දැක්ක යුතු කෙලෙස් නිසා ඉස්සෙල්ලා දර්ශනය දකින්නේ. දර්ශනය දකිනකොට සක්කාය දිට්ඨියත් අතහැරෙනවා. තුන්රුවන් කෙරෙහි සැකයත්, අතීත අනාගත වර්තමානය කෙරෙහි සැකයත් අතහැරෙනවා. සිල් වෘත හොයන එකත් අතහැරෙනවා. එතකොට ඒ දර්ශනය ඉස්සෙල්ලා අපි දකින්න ඕනේ. ඒ දර්ශනය දැකීම තුළින් තමයි අපිට මේ කෙලෙස් ටික ඔක්කොම නැති වෙන්නේ එකට. වෙන වෙනම සක්කාය දිට්ඨිය විතරක් නැතිලා පස්සේ විචිකිච්ඡාව නැති වෙනවා, විචිකිච්ඡාව නැතිලා සක්කාය දිට්ඨිය නැති වෙනවා, ඊට පස්සේ සීලබ්බත සිල්ෘත ක්‍රම හොයනක නැති වෙනවා කියන එකක් වෙන්නේ නැහැ. අපි මතක් කළොත් මොකද්ද ඒ දර්ශනය? පටිච්ච සමුප්පාද දර්ශනය. අපි කතා කළොත් දැන් මෙහෙම සිද්ධියක් දකින්නේ. දැන් පෙර ජීවිතයේ නිසා කළ කුසල කුසල කර්ම නිසා ප්‍රතිසන්දි විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් මව කුසකට පැමිණ දැසගත්තාම දැන් ඒ සත්වයෙකුගේ පුද්ගලයෙකුගේ පැමිණීමක් නෙමෙයි. විඥානය නිසා නාම රූප වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා. විඥානය රූපයකට බැසගත්තට පස්සේ මේ කය සවිඥානික වෙනවා. ඊට පස්සේ ඒ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව තමයි මේ රූපය සැකසෙන්නේ. විඥානයේ කෘත්‍යය මොකක්ද? රූපේ හදන්න අවශ්‍ය නාම ධර්ම ටික සපයන එක තමයි විඥානයේ පැමිණීමේ කෘත්‍ය ටික. විඥානයේ නාම රූප ටිකට උපකාර වෙලා. සිතේ තියෙන කර්මජ ගති ටිකට තමයි කනබුන ආහාර යුක්ත රූපය හැදෙන්නේ. ඒ කියන්නේ ස්ත්‍රී විදියටද පුරුෂ විදියටද කළුවටද උසවටද මිටියටද ඇස්කම් ඇතුවද නැතුවද කියන ටික හැදෙන්නේ මේ රූපේ සිතේ තියෙන චෛසික මත. කර්ම ගති ටික බලපවනවා ඒ ප්‍රතිසන්දි සිද්දට. ඊට පස්සේ ඒ නාම රූප දෙක හැදෙනවා කියන්නේ ආයතන ටික හැදෙනවා. ආයතන ටික හැදුනහම බාහිර අරමුණ ස්පර්ශ වෙලා පෙනෙනවා ඇහෙනවා කියන සිද්ධාන්තයක් වෙනවා. එතකොට ඔය මට්ටමේදී පුද්ගලයා නැහැ. කර්මයට ඇහැ ඇදිලා තියෙනවා. ඇහැ මගේ කියන හෝ මට ඇහැ තියෙනවා කියන ගතියක් නැහැ. ඇහැ තියෙනවා, ඇහැට අයිතිකාරයක් නැහැ. ධර්මතාවය. කන තියෙනවා, ඇහෙනවා. අද අපිට දැනෙනවා වගේ මගේ ඇහැ කියන ගතිය, මගේ කන කියන ගතිය, මගේ නාසය කියන ගතිය නැහැ. පුද්ගල භාවය නැහැ. ඊට පස්සේ ඔන්න ඔය මට්ටම විපාකයි. ඊට පස්සේ දැන් ඇහැට රූපයක් පෙනෙනවා. හේතු ටික ගැටලා එතකොට ඔය ධර්මතාව පහමයි තියෙන්නේ. ඒ හේතු නිරුද්ධ වෙනකොටම පෙන්නේ නිරුද්ධ වෙනවා. නමුත් ඒක නොදන්නා අවිද්‍යාව නිසා පෙනුණු දේ උන්න අපි සිහි කරගන්නවා, ඇති කරගන්නවා. ආපහු සිහි කරගෙන ඒකට ආ මේ මමනේ, මගේ ඇහැනේ කියලා අපි හොඳට හිතනවා. හිතනකොට ඔන්න මට කන තියෙනවා වගේ දැනගෙන නතර වෙනවා. ඔන්න දැන් අපෝ කර්ම භවය පටන් ගත්තා. ඒ කියන්නේ අපෝ අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියලා කියන්නේ. අපි කියමු කෙටියෙන් ගත්තොත් මේ පෙනෙනවා කියන සිද්ධාන්තය, ඇහැට මේ වස්තුවක් පෙනෙනවා කියන සිද්ධාන්තය ගත්තාම ඔන්න විපාක සිද්ධාන්තය. අපි මේක දැකලා අහකට යනකොටම මේ පෙනෙන දේ ඉතුරු නැතුවම නැති වෙනවා. ඒක හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එක දන්නව දක්නව තැනට අපි මනස ගෙනහිල්ල නැති නිසා નિરાයාසයෙන්ම මේක ඇති බව එළඹ සිටිනවා. ඒක ඇති බව හිතලා ගන්නෙ නෑ අපි දැන් මේ මට්ටමේ. નિરાයාසයෙන්ම මොකද අපි ඉන්න මට්ටම අවිද්‍යා ධාතු කියන මට්ටමක් තියෙන. ආකට එනකොටම ඇති බව එළඹ සිටිනවා. ඇති බව එළඹ සිටිනකොටම ඒක මේ හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියලා ඇත්ත නොදන්නා කෘත්‍යයක තියෙනවා. අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්ත නිමිත්ත. ඊට පස්සේ ඒක තමයි අපි තියනවා කියන එක තමයි සිහි කළේ ඉවරලා ආ ලස්සන මල් පොකුරක් නේ කියලා අපි මනෝමෙන් ඒක තණ්හා වශයෙන් උපාදාන වශයෙන් ඒක ඇත්තම කර කර හැසිරෙනකොට අපිට මෙහෙම මල් පොකුරක් තියනවා කියලා දැනෙනවා. අහකට ගියත් මෙහෙ තියනවා කියලා දැනෙනවා. ඒ විදිහටම අපි කන්නාඩිය ගාවට ගිහිල්ලා හරි මේ ඇහැ තියෙන්නේ මේක තමයි ඇහැ කියලා හිතුවාම අහකට යනකොටම ඒ දැකපු එකේ නිමිත්ත අපේ මනසේ තියෙනවා. ඊට පස්සේ ඒ ඇහැ කියලා සිහි වෙනකොට අපි ඒක හිතෙන් පිළිගන්නකොටම ඒ ඇහැ අපිට මේ තියෙන ඇහැ වගේ තමයි දැනෙන්නේ. අලුතෙන් මේ තියෙන ටිකට අපි දැනුමක් ඇති කරගෙන තියෙනවා. මනෝමය සම්පූර්ණ මේ ඇහැ තියෙනවා, අතපය තියෙනවා, මේ විදිහට මේ ශරීරය තියෙනවා කියලා අපිට දැනෙන ටික ආපහු කර්ම භවය. එතකොට වෙන්නේ මොකද්ද? ওই විදිහට තිබ්බහම තාපතෙන් ගත්තාම ඔය දෙමව්පියෝගේවල් රෝල් යානවල් ඉඩකඩම් ඔබ තියෙනවා 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 කියන මනස තුල තියෙන්නේ අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්තකට තණ්හා උපාදාන වශයෙන් හැසිරුණු නිසා ওই විදිහට භවය හදාගෙන තියෙනවා. ඊට පස්සේ මේ විදිහට භවය තිබුණොත් ආයත් විඥානයේ මේ වගේ රූපයකට බැසගෙන ආයතන ටික හදලා ආයත් පෙනෙනවා ඇහෙනවා කියන ධර්මතාවය හදනවා. ආයත් පෙනෙන ඔය ඇහෙනවා කියන දේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක නොදන්නාකම නිසා ආයත් ඇති බවට නිමිති ටිකක් හදාගන්න. හදාගෙන ඒ නිමිති ටික හිත 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 ඉන්නකොට ආයත් දැකපු අහපු දේවල් තියෙනවා වගේ තැනකින් හිටිනවා. ආයත් භවය හැදෙනවා. ආයත් භවය නිසා ආයත් විඥානය බැස ගන්නවා. මෙහෙම පටිච්ච සමුපාද ධර්මයක් වෙන තැනක මේ පටිච්ච සම්පද සිද්ධිය අපි නොදන්නාකම නිසා අපිට හිතෙන්නේ පෙරත් අපි හිටියා, ඉඳලා කර්ම කළා, මෙතෙන්ට ආවා, මෙතන ඇවිල්ලා දැන් කර්ම රැස් කරගෙන ආපහු අපි කර්ම කළ විදිහට ප්‍රතිසන්දි වශයෙන් යනවා කියලා අතීතයේ ගැන සැකයි අපිට. ඒ කියන්නේ මම හිටියද, හිටියනම් කොහෙද හිටියේ, කොහොම ඉන්නදද, මොකක් වෙලා ඉන්නදද, මොන විදිහට ඉන්නදද කියලා පුබ්බන්ත ඒකංගත කියන්නේ පෙර ජීවිතයේ අපිට නිශ්චිතතාවයක් නැහැ. සැක නවත්තන්න බෑමයි මේ ආත්ම දෘෂ්ටිය මත. ඒ කියන්නේ අපි හිටියද, හිටියනම් කොහෙද ඉන්නදද, කොහොම ඉන්නදද, මොකෙක් වෙන්නදද, මොකෙක් වෙලා මොකෙක් වෙන්නදද කියලා පෙර ජීවිතය පිළිබඳව සැකයි. ඊට පස්සේ ඒ අපි කර්ම කළා මෙතෙන්ට ආවා. කොහෙ ඉඳන් ආවද දන්නේ නැහැ. මොන මොන කර්ම කළා ආවද දන්නේ නැහැ. මොන වගේ එකක් වෙලා ඉඳලා ආවද දන්නේ නැහැ කියලා ඔන්න පෙර ජීවිතේ ඉඳලා දැන් ගැන සැකයි. එතකොට දැන් අපි කර්ම කළා ආපහු උපදිනවා. මේ පුද්ගලයා නැත්තම් සත්වයා අපි කර්ම කළා ආයෙත් ඉපදිනවා. එතකොට ඉපදෙන්නේ කොහෙද? කොහේ ඉපදෙයිද දන්නේ නැහැ, කොහොම ඉපදෙයිද දන්නේ නැහැ, මොකෙක් වෙලා ඉපදෙයිද දන්නේ නැහැ, මොකෙක් වෙලා මොකෙක් වෙයිද දන්නේ නැහැ කියලා අනාගතය ගැන සැකයි. එතකොට පෙර ඉඳන් කර්ම කළා ආපු අපි කර්ම කළා ආපහු යනවා කියනකොට එයාට පෙර පිළිබඳවත් ආත්ම සංඥාවක්, දැන් පිළිබඳවත් ආත්ම සංඥාවක්, අනාගතය පිළිබඳවත් ආත්ම සංඥාවක්, මේ පටිච්ච සම්පද ධර්මයක් කියන එක දන්නේ නැහැ. ඈ එකත් වෙහිලා. එතකොට එයාට බුදුහා එවන්දු මානසික මට්ටමක් තියෙන කෙනාට බුදුහාමුදුරුව ගැන, බුදුහාමුදුරන්ගේ බුද්ධත්වය ගැන දන්නේ නැහැ. එතකොට ධර්මය ගැන නිශ්චිතතාවයක් නැහැ. මේ සංඝයා ගැන, කියන්නේ සංඝ කියන්නේ මේ වගේ දර්ශනයක එක ගිය පිරිසක් කියන එක යට නැහැ. එතකොට ඔන්න ඔයාට ගැන සැකේ හිටිනකොට ඉබේමයි එයාට සක්කාය දිට්ඨිය ගොඩනගලා තියෙන. ඒ කියන්නේ එහෙනම් ඒ ආත්මය පෙර කර්ම කළා ආපු ආත්මේ රූපවත් එකක්. කර්ම කළා යන එක රූපේ යන්නේ. හැබැයි හිත අපේ ආත්මයක් රූපේ මෙතන නැතුන හිත නැමැති ආත්මය හැපතට යනවා කියලා කෙනෙක් හිතනවා කියන්නේ. එතකොට ඒකේ තියෙනවා රූපේ ඇසුරු කරගෙන ආත්මය පවතිනවා, රූපේ නිසා ආත්මය පවතිනවා කියන අදහස තියෙන කෙනා ඉන්නේ. මොකද්ද? රූපය නිසා ආත්මය පවතිනවා. මේ රූපය අතහැරනකොට ආත්මයට පවතින්න බෑ, වෙන රූපයක් හොයාගෙන යනවා. එතකොට එයා සක්කාය දිට්ඨිය අසුර කරනවා. ඒ හිත නැමැති ආත්මය, කයන යන්නේ හිත නැමැති ආත්මය කර්ම රස කළේ හැපතට යනවා කියලා. රූපේ මාත්ම හැටියට දකින කෙනා හිතනවා ආත්මය රූපිනුත් රූපය ආත්මිනුත් වෙන් කරන්න බෑ. ඒ හින්දා රූපය නැති වෙනකොට ආත්මය නැති වෙනවා කියලා. අර පටිච්ච සම්පද සිද්ධාන්තය නොදන්නකොට ඔන්න ඔය විදිහේ අතීතය ගැන සැකයි, වර්තමානය ගැන පැහැදිලිතාවයක් නැහැ, අනාගත ගැන පැහැදිලිතාවයක් නැහැ, සත්පුද්ගල භාවය මත තමයි ලෝකේ ඉන්නේ. එතකොට එහෙම ඉන්න කෙනාට, එහෙම ඉන්න මනසට තමන්ගේ තමන් නිවන් දැකීම සඳහා දැන් ඉන්න පුද්ගලයා මේ ආත්මය විමුක්තියක් ලබා දීමට ආත්මයට නොයෙක් ක්‍රම හොයනවා. එතකොට සීලපත පරාමාස, සිල් වෘත පරාමර්ශනය කරන අර බුදුහාමරන් කාලේ හිටියේ එළුව වගේ, ඌර වගේ, එතකොට බල්ලෝ වගේ නොයෙක් නොයෙක් විදිහට ක්‍රම හොයනවා. නැත්තම් ගිනි ගොඩවල් ගහලා දුක් ගෙවන ක්‍රම හොයනවා, එතකොට වතුර වලවල් වල බහිනවා, ඒ වගේ ක්‍රම හොයනවා. මේ ඉන්න ආත්මය සුගතිගාමී කරන්නේ පිරිසිදු භාවයට පත් කරනවා. එතකොට මෙබඳු මානසික මට්ටමක් තියෙන කෙනාට බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය ගැන නිසක භාවයක් නැහැ. එතකොට එබඳු මානසික මට්ටමක් තියෙන කෙනාට ධර්මයේ සුවක්ඛාත බව, සම්දිත්තික බව දන්නේ නැහැ. ඒ වගේම සංඝයාගේ කෘත්‍ය ප්‍රතිපදාව ගැන නුවණක් නැහැ. ඉබේමයි මේ මානසික මට්ටම තියෙනකොට බුද්ධ ආදී අටතන කෙරෙහි සැකය කියන එක ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට සක්කාය දිට්ඨිය කියන එක ඒ තුලම අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒකම නොයෙක් විදිහේ පිරිසුදු වීමට ක්‍රම හොයනවා බාහිරින් කියන කාරණාව තියෙන්නේ ඒක. උතනදී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මොකද්ද මේ ධර්මය. අවිද්‍යාපච්චය සංඛාරා, සංඛාරපච්චය විඥාන, විඥානපච්චය නාම රූපං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි කියමුකෝ අතීතයේදීත් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා හේතු ප්‍රත්‍යයෙන් ස්කන්ධ ටිකක් හටගෙන තිබුණා නම් ඒ ස්කන්ධ ටික නිසා පෙනීම ඇහිම කියන සිද්ධාන්ත ටිකක් වෙනවා. හේද හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වුණා. නමුත් එදා ඒ ටිකේ ඇත්ත නොදන්නා අවිද්‍යාවෙන් දැකපු අහපු දේවල් ඇති බවට අරගෙන තණ්හා උපාදාන වශයෙන් ඒක ඇත්තම වශයෙන් අරගෙන හැසිරුණු නිසා දැකපු අහපු දේවල් තියෙනවා කියන මට්ටමක් හදාගත්තාම ඒකේ ප්‍රතිඵලයක් හැටියට තියෙනවා ඉන්නවා කියන දේ අරමුණු කළ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් මෙතෙන්ට ආවා. එතකොට දැන් විඥානය නිසා මේ කය නාම රූප ආදී භාවයෙන් කියන කයට හැඟීම් දැනන මට්ටම ඇති වෙලා ආයතන ටික හැදිලා පෙනෙන ඇහෙන දෙයක් වෙනවා. ඒ පෙනෙන දේ පෙනීමෙන් පස්සේ ඇහෙන දේ ඇහෙවීමෙන් පස්සේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ හේතු නැති වෙනව නැති වෙනවා. ඒ බව නොදන්නාකම නිසා ඒ හැම දෙයක්ම ඇති බවට මනෝමයෙන් අරගෙන ඒ මනෝමයෙන් ගත්තා වූ සිද්ධාන්තය තුළ තණ්හා උපාදාන වශයෙන් හැසිරෙනකොට හැසිරීම නිසා ආයෙත් මේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් භවයකට පැනෙනවා. එතකොට මෙන්න මෙහෙම පටිච්චසම්පාද ධර්මයක් තියෙන්නේ කියලා අහගත්තාම ආන්ගේ අහගත්තට පස්සේ යාට එහෙනම් අපි පෙර හිටියද හිටියනම් කොහෙද ඉඳත් කියන එක කැපිලා පෙරත් තියෙන මේ වගේ පටිච්චසම්පාද සිද්ධිය අවිද්‍යාව නිසා හටගත් ධර්මතාවයක් කියලා මෙන්න මේ ටික පැහැදිලි වෙනවා. අපි අර කතා කරපුවේ හැම වෙලාවෙම මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපි නිකමට කිව්වොත් අපි අහනවා අපි මැරිලා උපදීද ආපහු කියලා ඇහුවා. අපි මරණයන් පස්සේ උපදීද කියලා කෙනෙක් ඇහුවොත් බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම අහන්න සුදුසු නැහැ. එතකොට අපි මැරිලා උපදින්නේ නැද්ද? එහෙම අහන්න සුදුසු නැහැ. එතකොට අපි මැරිලා උපදින්නේ උපදින්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්ද? එතකොට උච්ඡේද ශාස්ත්‍ර දෙක. ඒ කියන්නේ අපි කියමු උපදින්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්ද? ඒ කියන්නේ කය නැති වෙන්න පුළුවන්, හිතෙන් උපදින්න පුළුවන්ද වගේ තැනක. එහෙම අහන්න සුදුසු නැහැ. උපදින්නෙත් නැත්තේත් නැද්ද? ඒ කියන්නේ එහෙනම් හිතෙන් උපදින්න නැවත කයෙන් එහා පැත්තට යනවාද? එහෙම අහන්න සුදුසු නැහැ. එතකොට ඇයි එහෙම අහන්න සුදුසු නැත්තේ කියන කාරණාව ගත්තම බුදුහාමුදුරුවෝ ඒකට උත්තර දෙන්න හේතුඵල ධර්ම පෙන්නනවා. අපි නිකන් උපමාවක් කළොත් මේ පහනපත් වෙන තෙලුයි තිරෙයි දාල දැල්ලක් අරගෙන අපි මේ දැන් තෙල් තියෙනවා, පහන් වැටික තෙල් දාලා තිරෙත් දාලා තියෙනවා. දැන් ඒකේ පහන් දැල්ලක් නැහැ. අපි මේකට ලං කළා, අනිත් තව පහනක් පත්තු කරනවා. පත්තු කළ පැත්තකට ගත්තාම අපිට නිකන් හිතෙන්නේ අර පහනෙන් ගින්දර ටිකක් මේකට ආවහෝ මේ දැල්ල අරකින් ගින්දර ටිකක් ගත්තා වගේනේ. එන්නේ සාමාන්‍ය. දැන් එතකොට මේ පහනෙන් දැන් තව පහනක් පත්තු කළා. පත්තු කළා කියන්නේ දැන් මොකද වෙන්නේ? හේතුඵල ධර්ම. හේතුඵල ධර්ම කියන්නේ අර දැල්ලෙන් ගින්දර ටිකක් චුට්ටක්වත් මේ ගින්දරට දැල්ලට එන්නේ නැහැ. මේ දැල්ල අර දැල්ලෙන් ගින්දර චුට්ටක්වත් ගන්නෙත් නැහැ. එසේ නොගිහින්ම නොගනින්ම මේ පහ මේ හේතු ටික නිසා පල්ලයක් ඇති වෙනවා කියන සිද්ධාන්තයක් වෙනවා. ඒ කිව්වේ අපි තෙලුවේ තිරේ දාපු පහන් දැල්ල මෙතෙන්ට ලං කරනකොට අර දැල්ලේ තේජෝ ගතිය උෂ්ණත්වය තෙලුයි තිරේ තියෙන තැන උෂ්ණත්වය හදන්න හේතු වෙන්නේ. එතකොට තාපංකය වැඩ කරනවා. උෂ්ණත්වය වැඩි වෙච්ච නිසා එතනින්ම තිරේ දැවෙන ගතිය ඇති වෙනවා මිසක මේ පහන් දැල්ලයි මේ පහන් දැල්ලයි අතර කිසි ගනුදෙනුවක් නැහැ. දැන් අපි කතා කරන්නේ පහන් දැල්ලි දෙකක් අතරනේ. නමුත් අර පහන් දැල්ල කලේ අර තෙලුයි තිරේ තියෙන ගිනි දැල්ල නැති පහන් තිරේ පැත්තටයි උදව් වෙන්නේ. දැල්ලට නෙමෙයි පහන් තිරේ දවන්න උදව් වෙනවා. එතන තේජෝ ගතිය වැඩි කළාම පහන් තිරේ දහණය වෙනවා. ඒ දැවීම නිසා දැල්ලක් ඇති වෙනවා මිසක එතකොට කිසිම වෙලාවක අර ඇවිල්ලෙන දැල්ල මේ දැල්ලෙන් කිසිවක් ගත්තෙත් නැහැ, මේ දැල්ලෙන් කිසිවක් ඒකට ගියෙත් නැහැ නේද? එහෙම නොගෙහෙම පහනෙන් පහනක් පත්තු වෙනවනේ. හේතුඵල ධර්ම. මේ දැල්ල හේතු වෙන්නේ අනිත් පහනේ මුලට, ඒ කියන්නේ තෙලුයි තිරෙයි තියෙන තැනට මේ තේජෝ ගතිය උදව් වෙන්නේ. එතකොට එතන හේතුව නිසා පහන් දැල්ලක් ඇති වෙන්නේ. මෙසක කිසිම වෙලාවක මේ දැල්ලේ සම්බන්ධතාවය නැහැ. නේද? ඒ වගේ අපි මරණයෙන් පස්සේ ඉපදිනවද කියලා අහන මේ සිද්ධියේදී අපි කතා කරන්නේ විපාක දෙකක් එකතු කරලා අර පහන් දැල්ලවල දෙකක් එක තියෙන කතාවක් වගේ තමයි. එතන තියෙන විපාකයයි මෙතන තියෙන විපාකයයි දෙක උදව් කරගෙනයි මේ ආහන්නේ අපි. දැන් අපි මේ අපි මරණයෙන් පස්සේ ඉපදෙයිද කියලා අපි නැත්තම් පුද්ගලික සත්වයක් කියන තැනක අපි කියමු නාම රූප දෙකක් තියෙන්නේ කියලා. සත්‍යෙක් පුද්ගලෙක් කියලා අපි හිතන තැනක තියෙන්නේ චිත්තචෛසික ටිකකුයි රූපෙකුයි නාම රූප දෙකක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෑ මේ නාම රූප දෙකෙන් එකක්වත් නාමවත් එහා පැත්තට යන්නේ රූපවත් එහා පැත්තට යන්නේ. මේ නාම රූප දෙකෙන් එකක්වත් ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙන්නේ නෑ. යනවා කියලා කිව්වත් වැරදි, නෑ කියලා කිව්වත් වැරදි, යන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් කිව්වත් වැරදි, යන්නෙත් නෑ නැති වෙන්නෙත් නෑ කිව්වත් වැරදි. ඒ උත්තර හැම එකකම තියෙන්නේ මේ පහන් දැල්ලයි මේ පහන් දැල්ලයි. අපි කියමුකෝ මේ පහන් දැල්ලෙන් ගින්දර ටිකක් මේකට ආවද? ආවා කිව්වොත් වැරදි. ආවේ නැද්ද? නැහැ කිව්වොත් වැරදි. එන්න පුළුවන් නැති එන්න පුළුවන්. එහෙම කිව්වොත් වැරදි. එන්නෙත් නැ නැත්තිත් නැද්ද? එහෙම කිව්වොත් වැරදි. ඇයි කියලා අහනකොට ඒක ප්‍රතික්ෂේප ඕකට උත්තර දුන්නොත් හේතුඵල ධර්ම පෙන්න ගන්න බෑ. ඕක ප්‍රතික්ෂේප කරන්නේ මොකටද? නැහැ එහෙම අහන්න එපා වැරදි. එහෙනම් කොහොමද? මෙහෙම යුනේ කියලා හේතුඵල දහම පෙන්නනවා. ඊට පස්සේ මේ දැල්ල හේතුනේ තෙලුයි තිරේ තියෙන තැන උෂ්ණත්වය සපයන්න ඒ හේතු ටික නිසා මේ දැල්ල ඇති වුණා කියන සිද්ධාන්තය ඊට පස්සේ පැහැදිලි කරනවා. ඒ වගේ අපි මෙරලා ආපහු උපදීද කියලා අහනකොට මෙතන අපි කියලා කතා කරන තැන ඉපදිලා ඉන්න තැන එක දැල්ලක් වගේ නම් ආපහු මැරිලා උපන්න කියලා තැන තව දැල්ලක් වගේ මේ දැල්ලෙන් දැල්ල සම්බන්ධ කරලා කතා කරන සිද්ධාන්තයේ ප්‍රතික්ෂේප කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මොකද්ද? එහෙම වැරදි. මේ විපාක නාමයේවත් එහා පැත්තට ප්‍රතිසන්දි වශයෙන් යන්නේ නැහැ. මේ රූපේවත් එහා පැත්තට යන්නේ නැහැ. නාම රූප දෙකම දෙකෙන් එකක්වත් එහා පැත්තට යන්නේ නැහැ. එසේ නොගෙහින්ම පටිච්චසමුප්පාද සිද්ධාන්තයක් වෙනවා. මොකද්ද? මේ නාම රූප දෙක හේතුයි, නාම රූප දෙක හේතු ප්‍රත්‍යයයි. හරිද? හේතු නිසා හටගත්ත ස්කන්ධ ටික හේතු නිරුද්ධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඔන්න ඒ නාම රූප දෙක හේතු නිසා විපාක ටික, අපි මේ මම, මේ පුද්ගල, මේ සත්වය කියන තැනක තියෙන නාම රූප දෙක හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට ඉතුරු නැතුවම නැති වෙනවා. ඒ නැති වෙන බව නොදන්නා අවිද්‍යාව නිසා ඇති බවට අපි නිමිත්තක් හදාගත්තොත්, දැන් මේ ඇති බවට සත්වයේ පුද්ගලයක් ඉන්න කමට අපි නිමිත්තක් හදාගත්තාම මේක අර නාම රූප දෙකේ ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා සකස් කරගත්ත එකක්. අවිද්‍යාපච්ච සංඛාර. ඊට පස්සේ මේ සකස් කරගත්ත නිමිත්ත ගැන දැනුම ඇති කරගෙන විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් රූපයකට බැස ගන්නකොට මේ නාම රූප දෙකෙන් එකක්වත්ම ප්‍රතිසන්දි වශයෙන් ගියේ නැහැ. නාම රූප දෙකේ ඇත්ත නොදන්නාකම නිසා හටගත් කර්ම නිමිත්තට තණ්හාවෙන් ඔන්න විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් ගියා. එතකොට මේ නාම රූප දෙක හේතු වෙනව මොකේදද? අවිද්‍යා සංකාරකින කර්ම නිමිති ටික හදාගන්න දැන්. කර්ම නිමිති ටික හේතුයි මොකේදද? නැවත නාම රූප දෙකක් හට ගන්න පුළුවන් විඥානේ හදන්න. විඥානේ පැමිණෙන නිසා එතන නාම රූප දෙක හැදෙනවා. දැන් මෙතන තියෙන නාම රූප දෙකෙන් කිසිවක් එහා පැත්තේ නාම රූප දෙකට ගියෙත් නැහැ. එහා පැත්තේ නාම රූප දෙක කිසිවක් මේ නාම රූප දෙකෙන් ගත්තෙත් නැහැ. හැබැයි එහෙම නොගිහින් මේ නාම රූප දෙක අවිද්‍යාවට ප්‍රත්‍යයයි, අවිද්‍යාව සංකාරයට ප්‍රත්‍යයයි, සංකාරය විඥාණයට ප්‍රත්‍යය, විඥාණය නාම රූපට ප්‍රත්‍යය කියලා ප්‍රත්‍යකුත් වෙනවා. තේරුණාද මම? කියපුවා ඒ කියන්නේ කිසි වෙලාවක මේ නාම රූප දෙකෙන් එකක්වත් එහා පැත්තේ නාම රූප දෙකට යන්න, මේ ඵලයක් ගැන අපි ওই ලෝකය කතා කරන්නේ හැම වෙලෙම ඵල දෙකක් එකතු කරලා. මේ ඵලයෙන් අපි කියමු අඹගෙඩියක් තියෙනවා. එතකොට අඹ ගහක ගෙඩියක් හැදුනොත් තවත් අඹ ගහක ගෙඩියක් හැදුනොත් අර අඹ ගහෙන් මේ අඹ ගහට අපි කියමු මේ අඹ ගෙඩිය ගත්තොත් තව අඹ ගහකට යනවා. තව අඹ ගහක ගෙඩියක් ගත්තොත් ඉස්සෙල්ල තිබුණු අඹ ගහෙන් මේ ගෙඩිය ආවද? කිව්වොත් එහෙම වෙන්නේ නැහැ. මේ අඹ ගහේ තියෙන අඹ ගෙඩිය අඹ ඇටේ හේතු වෙන්නේ ඊගාව තියෙන ගහක් හදන්න. ගහ නිසා මේ අඹ ගෙඩිය හැදෙනවා මිසක මේ අඹ ගහෙන් කෙලින්ම අඹ ගෙඩිය කර ගහට යනවද? ඒ ගහ මේ ගහෙන් ගෙඩියක් ගන්නවද? කෙලින්ම මේ අඹ ගහේ ගෙඩිය අරඹ ගහට යනවද? ඒ අඹ ගහ මේ අඹ ගහෙන් ගෙඩියක් ගන්නවද කියන වගේ තැනකින් කතාවක් තමයි ඔය. අපි මැරිලා ඉපදෙනවද කියන තැනක සිද්ධාන්තේ. ඉපදෙනවා කියන තැනත් විපාකයක්, අපි කියලා අදහස් කරන තැනත් විපාකයක්. එතකොට මේ විපාක දෙක අතර සම්බන්ධයක් තියෙනවද කියලා අහන්නේ අපි. නමුත් ඇත්තට මේ අඹ ගහේ අඹ ගෙඩිය හේතු වෙන්නේ එහා පැත්තේ අඹ ගහ හදන දැන්ට. අඹ ගහ හැදුණු නිසා හැදුණු ගහේ අඹ ගෙඩියක් හැදෙන්න පුළුවන්. එතකොට මේ අඹ ගහේ ගෙඩියයි අර ගෙඩියයි අතර ඍජු සම්බන්ධතාවයක් කිසිම වෙලාවක නැහැ. මේ අඹ ගෙඩිය හේතුයි ඊගව අඹ කැඹ ඇටේ හේතුයි අඹ ගහ හදන එකට. එන්න මේ හේතුව අඹ ගහ නැමැති ඵලයක් හදන්නේ. අඹ ගහ නැමැති ඵලයේ හේතුවක් කළා අඹ ගෙඩියක් හැදුනා කියනකොට හැම වෙලෙම ඒ අඹ ගෙඩියට ගෙඩිය නැමැති ඵලයට ඊතරම හේතුවක්. ඒ හේතුවට පෙර හේතුවක් හැටියේ එකක ඵලය කියන සිද්ධාන්තයක් තියෙනවා. ඔන්න ඔය විදිහට පටිච්චසම්පාද සිද්ධිය දැක්කොත් පෙර කර්ම ටික නිසා පෙර විපාක නාම රූප දෙකේ ඇත්ත නොදන්නා කමින් ඇති කරගන්න කර්ම නිමිත්ත කෙරෙහි තණ්හා උපාදාන වෙච්ච නිසා භවය හැදුන, ඒ නිසා විඥානය මෙතෙන්ට පැමුණා. ඔන්න දැන් අඹ ඇටයා වගේ දැන් ඔන්න මේ ඒකට විපාක නාම රූප දෙක. ඔන්න දැන් ඵලය. දැන් ආපහු මේ නාම රූප දෙක කිසිම විටකවත් ආය පැලවීමේ හැකියාවක් නැහැ. පැලවෙන්නේ ආයන්නේ. දැන් මේ නාම රූප දෙකේ ස්වභාවය තමයි අපි මේ සවිඥානික කය ගත්තත් ඇහැට පෙනෙන, කනට ඇහෙන, නාසයට දැනෙන මේ අරමුණු ටික ගත්තත් මේ තමයි විපාක නාම රූප දෙක කියන්නේ. ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක කියලා කියනවා. ඔතන තියෙන්නේ නාම රූප දෙකක්. අපි පුද්ගලයා කියන තැනක යම් තාක් රූපයක් තියෙනවා නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු සහ උපාදාය රූප ටික. චෛතසික ටික ටිකක් තියෙනවා නම් වේදනා සංඥා චේතනා කියලා ස්පර්ශයෙන් හටගන්නේ. නාම රූප කියලා ධර්මතාවයක් තියෙනවා නම් ඔය විඥානය කියලා ධර්මතාවයක් තියෙනවා නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නේ. මේ විපාක ස්කන්ධ ටික තමයි අපි මේ රූප බලමින්, සද්ද අහමින්, ගඳ සුවඳ බලමින් මම ජීවත් වෙනවා වගේ තැනක අපිට තේරෙනවාට උතන පැවැත්මම විපාක නාම රූප දෙකක්. උතන කෙලෙස් නැහැ, කර්ම නැහැ, ආහාර ප්‍රත්‍යකින් තියෙන හටගෙන නිරුද්ධ වෙන කියන සිද්ධිය. නැවත ප්‍රතිසන්දි වශයෙන් විඥානය හෝ රූපය හෝ දෙකින් එක, දෙකම හෝ දෙකින් එකක්වත් හෝ නැවත ප්‍රතිසන්දියාමේ හැකියාවක් ප්‍රමණතාවයක් ඔය නාම රූප දෙකට නැහැ. නමුත් ඔය නාම රූප දෙකේ ඇත්ත ඇති හැටි නොදන්නා කම නිසා ඒ නාම රූප ධර්මය සිතින් සිහි කරගෙන ඒකට අපි සත්පුද්ගල භාවයක් ආරෝපණය කරගත්තොත් ආරෝපණය කරගෙන තණ්හා උපාදාන වෙලා එහෙම මෙහෙම පුද්ගලියෝ ඉන්නව නේද කියලා අපි භවයක් හදාගත්තොත් මේක දැන් කර්ම නිමිති ටික. පෙනුණු පැත්තේ නෑ එහෙම සත්පුද්ගලේ නාම රූප දෙක. ඒකේ ඇත්ත නොදැන ඒ පෙනුණු සිද්ධාන්තයේ ඔසවල අරගෙන ඒක අපි මනෝමයෙන් පුද්ගලයේ සත්‍යය කියලා හිතලා මෙහෙමයි ඉන්නවා කියලා හිතාගෙන ඉන්නකොට ඒක අවිද්‍යාවෙන් සකස් කරගත්ත නිමිත්තක ලක්ෂණයක් මිසක විපාක වශයෙන් ආපු සිද්ධාන්තය තුළ තිබුණ එකක් නෙමෙයි. ඊට පස්සේ ඒ ඉන්න සත්‍යයන් කෙරෙහි තණ්හාවෙන් විඥානය වැස ගන්නවා කියනකො එතකොට දැන් මේ නාම රූප දෙකෙන් එකක්වත් නෙමෙයි මේ කර්ම අවිද්‍ය සංකාරයෙන් නිසා විඥාන නාම රූප වෙනවා කියලා ආයත් පටිසම්පාද පෙන්නන්නේ ඒ නිසායි. මේ නාම රූප දෙක නිසා කිසිම වෙලාවක ආපහු එහා පැත්තේ නාම රූප දෙකක් හැදෙනවා කියන සිද්ධාන්තය නැහැ. නාම රූප දෙක නිසා නාම රූප දෙකක් වෙනවා කියන සිද්ධිය කිසි වෙලාවක වෙන්නේ නැහැ. දැන් මෙහා පැත්තේ මේ නාම රූප දෙකෙන් එකක් හරි එහා පැත්තට යනවා නම් මේ නාම රූප දෙක නිසා අර නාම රූප දෙක හැදිලා වගේ තැනකින් තියෙනවා. තේරුණාද කියන එක. එතකොට මේ වගේ හේතුඵල ධමයක් තියෙනවා. ඈ? එහෙම වෙන්නේ නැහැ. එතන එතන සිද්ධාන්තයන් අඤ්ඤමඤ්ඤ වෙනවා. නමුත් මේ හේතුඵල ධමයේදී පුනුපත්තියේදී හේතුඵල ධමයක් වෙනවා. අඤ්ඤමඤ්ඤ කෘත්‍ය වෙන්නේ මොකද භවපච්චය ජාති කියනකොට භවයයි ජාතියයි අතර අඤ්ඤමඤ්ඤ කෘත්‍යයක් වෙන්නണ്ട බෑ. ඒිට මෙහා අංග ටිකේදී හටගත්තට පස්සේ අවිද්‍යාව සංකාරට සංකාරය අවිද්‍යාවට සංකාරය විඥාණයට විඥාණය සංකාරයට කියලා එතන අඤ්ඤමඤ්ඤ කෘත්‍ය වෙන්න පුළුවන්. නමුත් උපාදාන වුණාට පස්සේ භවය හැදෙනවා. භවපච්චය ජාති කියන තැනක අඤ්ඤමඤ්ඤ කෘත්‍යය පෙන්වන්නේ නැහැ. අපි කියමුකෝ අපිට දැන් කම්මතා තාත්තා ඒක තමයි කය සවිඥානික වෙන එක පෙන්වන්නේ විඥානය පැමිණියට පස්සේනේ. නමුත් විඥානයට පැමිණෙනවා කියන සිද්ධාන්තය කියන තැනක අඤ්ඤමඤ්ඤ කෘත්‍ය පෙන්වන්න බෑ. පෙන්වන්නේ නැහැ. නාම රූපයකට නාම රූපයක් අඤ්ඤමඤ්ඤ නැහැ. හරිද? නාම රූපයට විඥානයත් විඥානයට නාම රූපත් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය පෙන්වනවා. නමුත් ඒකද අපි හොඳට දැනගන්න ඕනේ ඒ ස්කන්ධ ටික ඇතුළේ උපන්න ජීවිතයකදී තියෙන කෘත්‍ය ටික පෙන්වන්න පුළුවන්. මේ ජීවිතයෙන් එහා පැත්තේ ජීවිතයක් නැත්තම් මේ විපාකයෙන් එහා පැත්තේ විපාකයක් පෙන්වන තැනකදී විපාක දෙකක් අඤ්ඤමඤ්ඤ වෙන්නේ නැහැ. ඒක නිසා. පෙර කරපු කුසල කුසල කර්ම විපාක මට්ටමට එනකොට තමයි මේ වගේ නාම රූප දෙකක් හැදෙන්නේ. ඒ කියන්නේ අපි පෙරත් විපාක නාම රූප අපි කිමු ඇහැට පෙනෙනවා කියන සිද්ධිය ගන්න. ඔන්න පෙනෙනවා කියන සිද්ධිය ගත්තාම මේ වගේම පෙර ජීවිතයක් කොතනක හරි තිබුණා නම් ආයතන ටික කියන්නකෝ. ඔන්න දැන් පෙනෙනවා කියන සිද්ධාන්තය හේතු ප්‍රත්‍යය. නමුත් අපි මේකට බොහොම ලස්සන මල් ටිකක් මේ මල් ටික තුන්වන්ට පූජා කරන්න තිබුණා නම් හරිය වටිනවා, හරිය හොඳයි. තුන්වන්ගේ ගුණ අනන්තයි. එවඳු බුදුරජාන් වහන්සේට මේ වගේ මල් ටිකක් පූජා කරුවොත් අපිට හරියට පින් සිද්ධ වෙනව නේද කියලා අපි මේක දිහා බලාගෙන හිතුවා කියන්නේ. තාම හිතීම මතවත් කර්ම රැස් වෙන්නේ නැහැ. මම කිව්ව මතක් කළේ. ඊට පස්සේ අපි දැන් මේ විදිහට හිතෙන් කුසල සහගත, අලෝභ සහගත, අද්වේෂ සහගත, අමෝහ සහගත විතරක ටිකක් හිතුවේ මොකේද? මේ මල් ටික බලාගෙන මේ පෙනෙන රූපෙට. ඊට පස්සේ අපි අහකට යනකොටම අපි හිතපු මේ රූපෙට හිතුවේ මේ රූපය පෙන්වන්න පුළුවන් සිද්ධාන්ත ටික ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ අපි අහකට යනකොටම පෙනෙන්නේ අත නිරුද්ධ වෙනවා. එතකොට අපි හිතපු සිද්ධාන්ත ටිකත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් අපිට හටගත්ත දේ නිරුද්ධයි කියන එක පේන්නේ නැතුව ඇති බවම එළඹ සිටියොත් තාම අපි හිතමු මල් ටික තියෙනවා වගේ දැනක තේරුම මල් කියලා එකක් තියෙනවා කියලා තේරුනොත් අපි හිතපු ටිකත් ඔක්කොම දැන් ඒකේ තියෙනවා. ඒ නිමිත්තෙ ඉස්සෙල්ලා අපි ඔක මුල් පාඩමේදී අපි කළා. අපි ආපහු කරමු ටිකක්. කර්ම රැස් වෙන හැටි, හා කර්ම අස් වෙන හැටි අපි හොඳට තේරුම් අරගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට කර්ම රැස් වෙන්නේ කොහොමද කියන එක අපි කිව්වොත් හැම වෙලාවෙම අපි කියමු කාමාවචර කර්ම කියලා. සහේතුක ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික හෝ සසංකාරික කර්මයක් කියන කණුන්ගේ මෙහෙවීමක් ඇතුව හෝ නැතුව නුවණින් යුක්තව කර්මයක් කරනවා. ඒ කර්ම තියෙන්නේ කොහොමද? රූපාරම්මණංවා, සද්ධාරම්මණංවා, ගන්ධාරම්මණංවා, රසාරම්මණංවා, පොට්ටබ්බාරම්මණංවා, ධම්මාරම්මණංවා, යං යං වා පනාරබ්බ කියලා. රූපය හෝ අරබ්බ, රූපය හෝ අරමුණු කරගෙන සද්දේ, ගන්ධේ, රසයේ, පොට්ටබ්බේ හෝ අරමුණු කරගෙන. එතකොට ඔන්න දැන් ඇහැට රූපයක් පෙනෙනවා කියන සිද්ධාන්තය ගන්න චක්කුම් පටිච්ච රූපෙච්ච උපජේ චක්කු විඥාන තින්නම් සංගති පස්සපච්ච වේදනා යම් වේදිති තන් සංජානති කියන තැනකින් ඔන්න ඇහත් රූපය චක්කු විඥාන කියන හේතු ටික නිසා ඒ ස්පර්ශයෙන් වේදනා සංඥාවන් පහළ වෙනවා කියන ටික තමයි පෙනෙනවා කියන්නේ. ඔන්න දැන් රූපයක් පෙනෙනවා. දැන් මේ පෙනෙන ටික ඒ ඇස් දෙකෙන් බලාගෙනමත් ඒකට ඕන හිතන්න පුළුවන්. ඒද චක්කු ద్వාරය යන ගණයටම යනවා. චක්කු සම්පස්සපච්චය යන ගණයටම යනවා. ඒ මනෝ විඥාන සිතු. පෙනෙමහම යම් වේදේති තන් සංජානති, යම් සංජානති තන් විතක්කේති. හඳුනන දෙයට හිතන. දැන් මේ හඳුනනවා. හඳුනන දෙයට ලස්සන නෙළුම් මල් ටිකක් කියලා හිතනවා. එතකොට ඒකම මේක බුදුහාමුදුරන්ට පූජා කරන්නත් හොඳයි. මේ විදිහට අපි හිතුවා කියන්නකෝ. දැන් ඔය හිතින් කියින් කිරින් කරනවා. හිතින් කියින් කිරින් කරන්න මොකේද අපි මේ රූපෙට? තාම කර්ම රැස් වෙලා කියලා එකක් නැහැ. තාම කර්ම නැති වෙලා කියලා එකකුත් නැහැ. මේ කර්ම දැන් කර්ම වට්ටම. ඊට පස්සේ මේ ద్వාර පැවැත්ම අවසන් වෙනකොට, ඒ කියන්නේ අපි දැකලා අහකට යනකොට ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කියන හේතු ටික බිඳෙනකොටම ඒ ස්පර්ශයෙන් උපන්න වේදනා සංඥා ටික නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ පෙනුණු බව ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එතකොට අපි පෙනුණු දෙයක් නම් හිතුවේ ඒ පෙනෙන දේ හේතුන් සහතක නිතර නැතුව නැති වුණත් අපිට නැති වෙච්ච බව පෙනෙන්නේ නැතුව පෙනුණු දේ ඇති බවට මෙලඹ සිටියෝ අපි හිතපු කියපු කරපු දේ තියෙනවා යන ගණයට යනවා. ඒ කියන්නේ දැන් මම හිතුවේ මල් පොකුරට නවල් පොකුර තාම තියෙනවා නම් මං හිතපු කියපු කරපු දේවල් නැති වෙන්නේ නැහැ. මං හිතපු කියපු කරපු දේවල් හේතුයේ කිව්වේ කලේ මේ රූපෙට. රූපේ තියෙනවා නම් හිතපු කියපු කරපු දේවල් තියෙනවා. මම හිතුවේ කිව්වේ කලේ රූපෙට මේ රූපේ ඉතුරු නැතුව නැති වුණොත් හිතපු කියපු කරපු දේවල් නැති වෙනවා. කර්ම රැස්වීම හෝ අස්වීම වෙන්නේ ඒ රූපාරම්මණය හටගෙන නිරුද්ධ වෙනවද නැද්ද කියන කාරණාව මත. මොකද අපි මේ රූපේ බලාගෙන හිතුවහම කිව්වහම කළහම හිතපු කියපු කරපු දේවල් මේ රූපෙට අයිති වගේ දැනගෙන තමයි අපිට තේරෙන්නේ. මරණසන්න මොහොතදී අපිට මේ රූපය විතරයි සිහි වෙන්නේ. සිහි වෙනකොට ওই රූපෙට මම මෙහෙම හිතුවනේ, මෙහෙම කිව්වනේ, මෙහෙම කළානේ කියලා ගති ටික ඒකේ තියෙන ඔක්කොම. ඒ නිසා අපි මෙහෙම කිව්වොත් දැන් හිතේ මොන හරි දෙයක් හිතුවොත් අනේ මේ මල් ටික හරිය ලස්සනයි මේක බුදුහාමුදුරන්ට පූජාකරනද පුළුවන් පූජා කළොත් කොච්චර හොඳයිද කියලා අපි හිතුවොත් හිතන දේ පැත්ත හොඳට බලන්න කිසිම වෙලාවක රැඳෙන්නේ ඒ හිතීම ඉවර වෙනවනේ. තව යමක් හිතනකොට අර හිතපික තියනවාද? ඔන්න හිතන gati එහෙම. අනේ මේ මල් ටික පූජා කරන්න ඕනේ, පූජා කළොත් හරිය පිං සිද්ධ වෙනවා කියලා වචන කතා කළොත් වචන රැඳෙනවද? තව වචනයක් කතා කරනකොට ඒ වචන ඉවර වෙනව නේද? ඉවර වෙනවා. කයෙන් අරගෙන කළු ආ මේ මල් ටික අපි පෝච්චේට දාලා බුදුහාමුදුරන් පූජා කරන්නකෝ කියලා දුන්නොත් වෙන දෙයක් ගන්නකොට අරදීම් ක්‍රියාව තියෙනවද? නෑ. අපි හිතපු දේ ඊතර නැති වුණාට, කියපු දේ නැති වුණාට, කරපු දේ නැති වුණාට, නැති වෙන බවක් තිබුණාට ඒ හිතන දේ, කියන දේ, කරන දේ අපි රූප නිමිත්තකට බැඳෝ. ඒ රූපේ ඇතිතක් හිතින් කියින්කින් නැති වුණා කියන්නේ නෑ, නැති වෙනවා කියන්නේ නෑ. රූපේ තියෙන තාක් එක තියෙනවා. ඒ කියන්නේ දැන් ලස්සන මලක් නේද කියලා හිතුවහම හිතීමෙන් පස්සේ නැති වුණාට මේ මල පෙනෙන දෙයටයි හිතුවේ කියන හැඟීම නම් තියෙන්නේ. ආ මේ මල ටික පූජා කරන්නකෝ කියලා වචන කතා කළාට වචන ටික නැති වුණාට ඒ වචනේ කිව්වේ මේ රූපිටයි කියන හැඟීම තියෙනවා නෝ. ආ මේක ගිහිල්ලා පූජා කරන්නකෝ කියලා කළාම ඒ ක්‍රියාව නැති වුණාට ඒකලේ මේ රූපිටයි කියන එක තියේ ඉන්නම්. අර ක්‍රියාව කර්මය නැති වුණා කියන්නේ මොකද? මේ රූපය නැති වුණොත් විතරයි කර්මය නැති වෙන්නේ. රූපය තියෙනවා නම් තියෙනවා යන ගණිතය යනවා. අංකෙන් දැන් කණ්ණාඩියට වැටෙන ඡායාව බලාගෙන අපි මොනතරම් දෙයක් හිතුවත් අනේ ඡායාව නැත්තම් බලලා ඔබට මම හරි ආදරේ, ඔබට මම හරි කැමතියි, හරි උඹව මරනවා, කපනවා, කොටනවා කියලා හරි අපි හිතනවා ඡායාවට. පැත්තකට යනකොට ඡායාව නැති වුණොත් අපි හිතපු කියපු කරපු දෙයක් තියෙනව වෙනවද? නෑ. එතකොට හැම වෙලාවෙම අපි හිතන කියන කරන දේ රූපාරම්මණයකට හරි සද්දාරම්මණයකට හරි බැඳු. ඊට පස්සේ ඒ රූපේ ඇති බවට හම්බුණු සද්දේ ඇති බවට හම්බුණුත් අර කර්ම ඔක්කොම තියෙන ගණට යනවා. ඔහොම තමයි කර්ම රැස් වෙන්නේ. ඊට පස්සේ මරණසන්න මොහොතදී වෙන්නේ අපි හිතින් කීම් කිරීම බැඳපු කර්ම නිමිත්ත හැටියට ඒ රූපය හෝ සිහි වෙනවා. මරණසන්න මොහොතේදී සිහි වෙනවා මේ මල් පොකුර. එහෙන් දැකුව මේ නිමිත්ත කර්ම නිමිත්ත හැටියට. මල් පොකුර සිහි වෙනකොට ඔය ආරම්භය මම හිතපු කියපු ගති ටික ශනිකව අධ්‍යාත්මික පැත්තෙන් උපදිනවා, මතුවෙනවා. අන්න එතකොට ඒ නිමිත්ත තියෙනවා අර කර්ම ගති ටික. මම හිතපු කියපු කරපු ආකාරවල ටික අර පේන සිද්ධාන්තයේ තියෙනවා. ඒ ගතිය මුල් කරගෙන විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් යනකොට අර කර්ම ගති ටිකේ බලපෑම තියෙනවා අර ප්‍රතිසන්දි සිටේ. කොහොම තමයි කර්ම රැස් කරගෙන ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. අපි දැන් ඇස් ඉදිරි පිටට එන රූපේ, දැන් මේ රූපය පෙනෙන දෙයක්. අපි මේ රූපෙ දිහා බලාගෙන අපි හිතනවා, ආ මේ ස්වාමීන් වහන්සේ හරිම හොඳ කෙනෙක්, මේ ස්වාමීන් වහන්සේට පින්ඩපාත ටිකක් දුන්නා නම් අපිට හරියට පින් සිද්ධ වෙනවා කියලා අපි හිතනවා කියන්නකෝ. දැන් හිතීම හිතීම පස්සේ නැති වුණාට අපි හිතන්නේ මේ පෙනෙන රූපෙටනේ. හිතනදී මේ රූපෙට බැඳහම අපි අහකට යනකොට මේ බඳු කෙනෙක් හිටියා ඉන්නවා කියන තැනකින් අපිට මේ රූප නිමිත්ත ඇති බවට හම්බ වෙන මට්ටමක් තියේ නම් ඒ තාක් අපි අර හිතපු කර්මය නැති වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මරණාසන්න මොහොතේදී මට සිහි වෙන්නේ මේ හාමුදුරුවන්ගේ රූපේ. සිහි වෙනකොට අනේ උන්වහන්සේට මම මේ විදිහට ගුණ හිතලා මේ විදිහට දන් දීලා තියෙනව නේද කියන ගතිය ඒකේ තියෙනවා. එතකොට අර මං කරපු කර්ම රැස් වෙන්නේ. අපි රූපය බලාගෙන මොනතරම් හිතුවත් කිව්වත් කළත් රූපය හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන දර්ශනය කෙළඹ සිටියොත් කර්ම වලට ඉඩ නැහැ. ඒකයි දැන් රහතන් වහන්සේ නමක් ගත්තොත් ඉදිරියට තියෙන ඉදිරියෙන් හම්බ වෙච්ච රූප නිමිත්ත එක්ක ඕනතරම් දෙයක් හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, කරන්න පුළුවන්. හිතුවට කිව්වට කළාට අහකට යනකොට දැකපු දේ ඉතුරු නැතුවම නිරුද්ධයි කියන සිද්ධාන්තය තියෙනකොට අර හිතපු කියපු කරපු දේත් නිරුද්ධයි. කර්ම රැස් වෙන්නේ නැහැ. අවිද්‍යා නිරෝධ සංකාර නිරුද්ධා කියන එකෙන් කියන්නේ හිතන්න කියන්න කරන්න බෑ කියන එක නෙමෙයි. කර්ම රැස් වෙන්නේ නැහැ. අපිට කර්ම රැස් වෙනවා. මොකද අපි කර්ම හිතන කියන කරන දේ බඳින්නේ රූපාරම්මණයකට හෝ සද්ධාරම්මණයකට හෝ ගන්ධාරම්මණයකට හෝ රසාරම්මණයකට හෝ පොට්ටාරම්මණයකට හෝ ධම්මාරම්මණයකට. එතකොට දැකපු හැම රූපයක්ම, දැකපු අහපු හැම සද්දයක්ම, දැනුන හැම ගන්ධයක් රසක්ම අපිට ඉතුරු වෙනකොට ඉතුරු වෙන්නේ අපි හිතපු කියපු කරපු දේවල්. එතකොට මරණාසන්න මොහොතේ අපි අර තියනවා කියන ආරම්මන නිමිත්තක් තමයි අපිට කර්ම නිමිත්ත හැටියට හම්බ වෙන්නේ. ඒකේ තියෙනවා ඒක ඇසුරු කළ ගති මොන විදිහකටද කියන එක. අන්න ඒ නිමිත්ත සිහි කළා අපි ප්‍රතිසන්දි වශයෙන් දෙන්නේ. කර්ම ක්ෂය වෙනවා කියලා කියන්නේ හිතන්න කියන්න කරන්න බෑ කියන එක නෙමෙයි. හිතන කියන කරන හැම ආරම්මණයක්ම හටගෙන නිරුද්ධ වෙනවා කියන තැන අපි සාක්ෂාත් වෙලා තිබුණොත් කර්ම රැස් වෙන්නේ නැහැ. කියන්නේ මේ පෙනෙන 10 දිනක් එක්ක වුණත් කතා කරලත් අහකට යනකොට ඒ පෙනුණු අරමුණු 10ම නිරුද්ධයි කියලා නිවරටම හිත බැසගෙන පවතිනොත් මං කියපු කෙනා කරපු කෙනා මෙහෙම ඉන්නවා කියලා සිහි වෙන්න තියෙන ශේෂ්ත්‍රය නැහැ. ඉතින් ඔන්න ඔහොමයි අපිට කර්ම රැස් වෙන. ඒකේ අවිද්‍යාව ඇතිතාක්ම කර්ම රැස් වෙනවා කියන එක නවත්තන්න බෑ. පෙනෙන වෙලාවේදී අපි පෙනෙන දෙයට හිතුවා කිව්වා කළා කියලා කර්ම රැස් වෙන්නේ නැහැ. පෙනෙන දෙයට නොහිත නොකිය නොකර හිටියා කියලා කර්ම අස් වෙන්නේත් නැහැ. ඇයි මම හිතුවත් නොහිතුවත් මම හටගත් දේ නිරුද්ධයි කියන එක දකින තැන නුවණ සම්පාදනය කළ නැත්නම් මම හිතුවත් කිව්වත් නැතත් අහකට යනකොට මේ දේ ඇති බවට එළඹ සිටිනවාම ඒ හින්දා හිතුවා කිව්වා කෙරුවා කියලා කර්ම රැස් වෙන්නේත් නැහැ. නොහිත හිටියා කියලා, නොකිවා කියලා, නොකර හිටියා කියලා කර්ම අස් වෙන්නේත් නැහැ. හොඳට ඒක මතක තියන්න ඕනේ. කර්ම රැස්වීම හෝ අස්වීම කියන ටික තියෙන්නේ අර චේතනා සූත්‍රයේ තියෙන්නේ. යමෙක් නොසිතාද කල්පනා නොකරද ඒත් අනුසය වශයෙන් පවතීද ආරමණ සමිත විඤ්ඤාසටිති අරමුණේ විඤ්ඤාණය පිහිටනවා. හිතුවේ නැහැ, කල්පනා කිරුවේ නැහැ කියලා හරියන්නේ ආපහු අහකට යනකොටම දැකපු දේ ඇති බවට තියෙනවා නම් ඒද කර්මය පිහිටලා කෙලස් පිහිටලා. එතකොට මෙතනදී අවිද්‍යාව නැති වුණොත් කර්ම රැස් වෙන්නේ නැහැ. අවිද්‍යාව තිබුණොත් කර්ම රැස් වෙනවා. කර්ම රැස්වීම හෝ අස්වීම තියෙන්නේ හිතින් කිරීම මතව නොහිතෙන්දී නොහිතින් නොකිරීම මතමත් නෙමෙයි. විද්‍යාව හා විද්‍යාව මතයි කියන එක පෙන්වලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. අවිද්‍යා පත්‍ය සංඛාර. අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් සංඛාර පිහිටනොමයි කර්ම රැස් වෙනවා. එතකොට කර්ම රැස්වීමට හේතුව කර්ම කිරීමමයි කියලා නෑ කොහෙවත්. තේරෙනවද? අවිද්‍යාව හේතු. අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ. අවිද්‍යාව නිරුද්ධුණු සංඛාර නිරුද්ධ වෙනවා කියන තැන මිසක නොහිත ඉඳීමෙන් නොකිය ඉඳීමෙන් නොකර ඉඳීමෙන් කර්ම නැති වෙනවා කියලා තියෙනවද? නෑ. අවිද්‍යා නිරෝධ සංඛාර නිරුද්ධ. එතකොට අවිද්‍යාව තිබුණොත් නොහිත හිටියත් පළක් නෑ. නොකිය හිටියත් පළක් නෑ. නොකර හිටියත් පළක් නෑ කියන එක කියනවා. මේන අරමුණ පිළි නොගෙන ඒකට ප්‍රතිචාරයක් නොදක්වන මට්ටමක හිටිය කියලා බේරෙන්න බෑ. අහගෙන යනකොටම ඇති බව එළඹ සිටින නිරායාසයෙන්. එතකොට ඒකයි වේදනාපච්චය තණ්හා කියන තැනකින් පෙන්වන්නේ අපිට මේ විපාක ටික හටගෙන නිරුද්ධ වෙන බව නොදක අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච තැන හදලම තමයි ආපහු. ඒ කියන්නේ මෙහෙම දෙයක් ඇති බවට හදලම තමයි නතර වෙන්නේ. ඊට පස්සේ තණ්හා උපාදාන වශයෙන් හැසිරෙනවා කියන ශේෂ්ත්‍රය අඩු කිරීමෙන්මයි අපිට මෙහෙම දැක්කහම දකින දේ ඉතුරු නැතුව නැති වෙනවා කියන දේ සම්පාදනය කරගන්න වෙන්නේ අපිට. මනස තුල උපදින නිමිති වල උපාදාන වශයෙන් හැසිරෙන්නේ නැතුව භවය අඩු කිරීමෙන්මයි. ඒකේ මම මතක් කළේ පෙනෙන ඇහෙන පැත්තේ අහකට යනකොට පෙනෙන දේ ඉතුරු නැතුව නැති වෙනවා, ඇහෙන දේ ඉතුරු නැතුව නැති වෙනවා කියන එක අද අපිට සම්පාදනය කරගන්න බෑ කියන එක. අද අපිට નિરાයාසයෙන්ම අහකට යනකොට පෙනෙන බව ඉතුරු වෙනවා, ඇහෙන බව ඉතුරු වෙනවා, ගඳ සුවඳ ලැබෙන බව ඉතුරු වෙනවා. එතකොට පෙනෙන අවස්ථාවේ හිතපු කියපු කරපු දේවල් එකයි මේ පෙනෙන බව ඉතුරු වෙන්නේ, ඇහෙන බව ඉතුරු වෙන්නේ කියන එකයි කියන්නේ. ඕක නැතිකරන්න වෙන්නේ ඒ පෙනෙන බව ඉතුරු වෙලා ඉතුරු වෙච්ච බව මානසයට දැනෙනකොට එතනින් පිළිගන්නේ නැතුව අස්කිරීමෙන් විතරයි. ඒ කියන්නේ අපිට තියනවා තියනවා කියලා සිහි වෙන දේවල් ඇත්ත කියලා මනෝමෙන් පිළිගන්නේ නැතුව, ඒ කියන්නේ උපාදාන වශයෙන් ඇත්ත කර නොගෙන එතන භාවිතාව අඩුවෙන්න අඩුවෙන්න භවය කැපෙන්න ඕනේ. තියනවා 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 කියන ගතිය අතහැරුණු දවසට උත්සාහයකින් තොරව හටගත් දේ පෙනෙනවා කියන දැක්මට එන්න ඕනේ. අන්නේ දැක්ම Taman සන්තක වෙලා තිබුණොත් විතරයි කර්ම රැස් වෙනවා කියන ශේෂ්ත්‍රය මේ පැත්තට එන්නේ නැත්තේ. තේරෙන්නද කි? ඔව් කර්ම නිමිති අඩු නැහැ. අපිට මේ දකින අහන හැමද පෙනෙන රූපයක් ගත්තොත් මේ ඇහැට මේ පෙනෙන සිද්ධාන්තය ගත්තොත් ඔය පෙනෙන සිද්ධිය අවසන් වෙන්නේ වැඩ දෙකක් කළාත්. එකක් එක්කෝ නිවනම පෙන්නලා එක්කෝ සසරම ඇති කළා. ඒ කියන්නේ හටගත් දේ නිරුද්ධයි කියලා කෙනෙකුට අසංකත භවම පෙන්වන්න පුළුවන්. එහෙම නැත්තම් මේ දැකපු දේ ඇති බවම තියෙනවා කියන අන්ත දෙක විතරයි හැදෙන්නේ. ඔය පෙනෙන සිද්ධාන්තය අවසන් වෙන්නේ ඔය අන්ත දෙකෙන් සසර හෝ නිවන කියන දෙකෙන් එකක් නිර්මාණය කළාම. එතකොට හටගත් දේ නිරුද්ධයි කියලා නිවන දකින තැනට අපි මනස සකස් කරගෙන නොතිබුණොත් ගෙනහිල්ල නැත්තම් මේ පෙනෙන ඇහෙන හැම දෙයක්ම ආපහු කර්ම නිමිති හදලම සසර හදලම නතර වෙනවා විනා ඊට මෙහා ක්‍රමයක් නැහැ. වෙන කිසිම ක්‍රමයක් නැහැ. අතහැරෙන්නේ එහෙම නැතුව. ඒ කියන්නේ මේ පෙන්න සිද්ධියට විද්‍යාව හෝ අවිද්‍යාව කියන දෙකෙන් එකක් ප්‍රත්‍ය වෙනවා. එක්කෝ අවිද්‍යාව තියෙනවනම් විද්‍යාව නැහැ. විද්‍යාව තියෙනවනම් අවිද්‍යාව නැහැ. ওই ශේස්ත්‍ර දෙක ඇසුරු වෙනවා. ඉතින් ඒකෙන් මම ආවේ මතක් කරන දෙයක් තියෙන්නේ මේක. ඒ කියන්නේ හිත පිළිබඳ වග කියා ගන්න කියලා දැන් අද අපිට හිතට තියෙන්නේ පෙනෙන පෙනුනුදී හටගෙන ඉතුරු නැතුව නැති වෙන සිද්ධාන්තයක් තියෙන තැනක ඒක නොදන්න නොදකින්න කම නිසා හදාගත්ත නෙමේ හැදුණු භවයක් හැදුණු කර්ම නෙමෙති ටිකක් කවුරුවත් හිතලා හදාගන්නේ මෙහෙම මේ පහන දිහා බලලා අහකට යනකොට හිතලා මේ පහ නැති බව හදාගන්නේ හැදෙනවා මොකද අපේ මනස තියෙන්නේ අද හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක පෙනෙන තරම් සියුම් මට්ටමකට ගෙනහිල්ලා නෙමෙයි වැඩිලා නෙමෙයි නිවර්ණ ධර්ම දුර වෙලා මේ පෙනෙන අරමුණු විනිවිද යන තීක්ෂණ භාවයකට මනස අරගෙන ගියපු තැනක නෙමෙයි අද අපේ මනස තියෙන්නේ එතකොට මේ දැකපු දේ අහකට යනකොට මේකට හිතුවත් නැතත් කිව්වත් නැතත් අහකට යනකොට ඉතුරු නැතුව නැති වෙනවා. ඔහොම දැකලා ඇති භවත ඉතුරු වෙච්ච ශ්‍රේෂ්ඨ මේ ටිකක් තමයි අපිට පැත්තකට ගියාම ඉතුරු වෙන්නේ භවය කියලා තියෙන්නේ ඔය වගේ ඇසුරු කළා අතහැරිච්ච දේ තමයි බොහෝ තියෙන්නේ. එතකොට දැන් අපි තේරුම් ගත්තොත් අපි මෙහෙම සිහි කරනකොටත් මේ සිහි කරන්න පුළුවන්කම හැදුණු දේ ඇසුරු වෙලා ගොඩක් කල් ඒක අතීතයට ගිහිල්ලා ඒක නිරුද්ධ වෙලා දැන් මේ ඒ පිළිබඳ සිතෙන් මොසවගෙන ඉන්න කමක් තමයි තියෙන්නේ මේක මනෝමය දෙයක් කියලා අපි තහවුරු කළොත් හඳුනාගත්තොත් ඒක බහැර තියෙන දේ නෙමෙයි බහැර තියෙන දේ හටගෙන නිරුද්ධ වෙලා මේක අවිද්‍යා ප්‍රත්‍යයෙන් මනසින් මොසවන ලද්දක් කියලා අපි ඇසුරු කළොත් නුවණින් දැක්කොත් අපිට භවය කැපෙනවා මේ අපි සිහි කරන දේ බාහිර තියෙනවා නෙමෙයි එහෙනම් මේ මනස පිළිබඳ වූවක්මයි කියන දැකීම එන්නේද බාහිර තියෙනවා තිබුණා තියෙනවා කියන ගති කැපෙනවා ඔන්නෝයේ භවය අයින් කළා භවය නැති තැනක රූපයක් දැක්කොත් පෙනෙන දින හේතු ටික නිසා පෙනෙනවා අහකට යනකොට ඉතුරු නැතුව නැති වෙනවා කියන එක ඉබේමයි වෙන්නේ මොකද රැඳීමේ හැකියාව නැහැ භව නිරෝධ කළා නිසා රැස් වෙන්න තැනක් නැහැ එතකොට අන්න අපි හිතුවත් රැඳෙන්නේ නැහැ එදාට නොහිතුවත් රැඳෙන්නේ නැහැ එදාට හිතුවත් රැඳෙන්නේ නැහැ අද මේ මට්ටමේ නොහිතුවත් රැඳෙනවා එදාට ඒ මට්ටමේදී යම් ආරම්මණයකට හිතින්කින් කිරින් කළත් රැඳෙන්නේ විද්‍යාව නිසා අද මේ මට්ටමේදී හිතින්කින් කිරින් කළා නෙමෙයි නොහිතුවත් රැඳෙනවා ඒක කර්ම රැස් වෙනවා රහතන් වහන්සේ නමක් කියන්නේ හිතුවත් රැඳෙන්නේ ලෝකයා කියලා කියන්නේ නොහිතුවත් රැඳෙන දැනක ඉන්නේ වෙන මොකුත් නෙමෙයි මේ අපි භවය තුල ඉඳගෙන මේක පරිහරණය කරන නිසා ඒ කියන්නේ යන්න ඉස්සෙල්ලම කුටිය තියෙනවා කියන තැනක් අපි දැනටම තියෙනවා ඉඳලා තියෙන දේ බලන්න ගියාම බලපු නිසා පෙනෙනවා කියන දර්ශනයක් එන්නේ නැහැ අපිට යන්න ඉස්සෙල්ල තිබුණ හින්දා ආ මේ තිබුණ එක තමයි කියන තැන තමයි තියෙන්නේ තිබුණ එක පරිහරණය කළොත් ආපහු වෙනකොට බලපු එක තියෙනවා වෙනවා එතකොට අපි පැත්තක ඉඳගෙනම තිබුණ තියෙනවා කියන තැනකින් ඉන්නේ කොහොම තැනක ඉන්නකොට ඇහෙන් රූපයක් බැලුවා කියලා හටගෙන නැති වෙනවා කියන එකක් වෙන්නේ නැහැ බලන්න ඉස්සෙල්ලා තිබුණු එකේ බලන්න ඉස්සෙල්ලා තිබුණු කුටිය අහකට එනකොට බැලුවෙන් පස්සේ ඉතුරු වෙනව මිසක නැති වෙන්න විදිහක් නැති වෙන්නේ නැහැ මොකද භවය තුල ඉඳගෙන පරිහරණය කරන නිසා ඕක අනිත් පැත්ත වුණා දකින්න ඉස්සෙල්ලා තුබ වහන්සිට එහෙම එකක් දැන් නැහැ නැත්තම් භව නිරෝධයක් නම් තියෙන්නේ දැක්කට පස්සේ දැක්කා, දැකපු දෙයට හිතුවත් කිව්වත් කළා. අනේ මේක තියේ, මේක තියාගන්න ඕනේ, හැමදාම මම මේ කුටියෙම ඉන්නේ කියලා හිතුවා. අහකට යනකොට නැති වෙයි. මොකද උපද්දවගෙනයි පරිහරණය කළේ නිසා, යන්න ඉස්සෙල්ල තිබුණේ නැති නිසා. එතකොට රැඳීම හෝ නොරැඳීම කියන එක අරමුණු, කර්ම රැස්වීම හෝ රැස් නොවීම කියන එක භවයේ ඇතිකම හා නැතිකම නිසායි වෙන්නේ. හොඳට හිතන්න, යන්න ඉස්සෙල්ලම උපහාන්සලට දානශාලාව තියෙයි නම් තියෙන එකම හම්බ වෙනවා මිසක් අවස්ථාවට හටගෙන හම්බ වෙන මට්ටමක් එනවද? තියෙන එකම හම්බ වුණොත් ආවට පස්සේ හම්බ වෙච්ච එක තියෙයි මිසක ඉතුරු නැතුව නැති වෙයිද? හටගෙන නිරුද්ධ වුණා කියන එක නොපෙනෙන හේතුව භවය. භවය කියන්නේ යන්න ඉස්සෙල්ලම තාම තියෙනවා. ඒ කියන්නේ අතීත සිද්ධාන්තයන් ඔබ හඳුන නිරුද්ධ වෙලා නැහැ. උදෙත් ගිහිලා දානවලු දානසලව් දෙයියනේ නැති වෙලාද කියලා හිතෙන්නේ අපිට. එහෙමත් නැති වෙනවද කියලා? ඒ කර්මයට විපාකෙම නැති වෙලා නැති වෙනවා වහන්සලාට. ඈ තියෙනවා කියලා හිතාගෙන යන හින්දා ඒ විදිහටම හම්බ වෙනවා. හම්බ වෙච්ච නිසාම අපහු තියෙනවා. ආයෙත් දානසලව් පරිහරණය කරන්න පුළුවන්. මේ ආයසන්තති අතීතක් විපාකෙ විඳින්න පුළුවන් මේකේ. හැබැයි ওই විදිහට පරිහරණය කරන එකේ දෝෂෙ තියෙන්නේ මොකද්ද? ඔතනින් ඉවර වෙන්නේ නැහැ. ඔය විදිහටම දානසල්ලා හොයාගෙන ගියා වගේ මරණසන්න මොහොතේ කර්ම නිමිති සිහි වෙනකොට ඒකට අනුගත නොවී ඉන්න බෑ. අපි නිකම්ද කිව්වෝ එන්නේ නිකන් එහෙම නෙමෙයි. අපි නිකම්ද කිව්වොත් හොත්තෝ දීපිපාසයක් ඇති වෙනකොට මේ පැත්තේ ඉස්සරහම වතුර වලකුත් පිරෙනකොට නොහැඳීද අපි? එහෙමයි මේ භවයේ අවශ්‍යතාවය හදන්නේ. අපි කිව්ව මහා දාහයක් මේ පැත්තේ දැනෙනවා. ඇසිදිරි පිටට සීතල සිසිල් ජලය ටිකකුත් පෙනෙනකොට ඒකට ආවරණකුත් නැත්තම් කවුරු ගන්න එපා කියලා වාරණය කරන්න කෙනෙකුත් නැත්තම් යන්නේ නැති වේද බොන්න? යනවා. ඉතින් ඔන්න ඔය වගේ මට්ටම තමයි කර්ම නිමිත්තකට ප්‍රතිසන්දි වශයෙන් යෑමේ අවශ්‍යතාවය ලැබෙන්නේ අපිට. නිකන් එහෙමෙන් ওই පාවුවේ යන්නේ. මේ අවශ්‍යතාවයත් ඇති කළා, අවශ්‍යතාවයට අදාළ දෙයක් තියෙනවා කියලා. එතකොට මෙයා ඉන්නේ. ඒ වෙලාවට දැන් අවශ්‍යතාවය මොකද්ද දන්නේ? අවශ්‍යතාවයට අනුදී අනුව සුදුසු තැනක් දෙනෙනවා. අවශ්‍යතාවය තදින්ම දැනෙනවා. හරියට දවස් 5-6ක් වතුර බින්දුවක්වත් නැතුව ඉන්න කෙනෙකුට මොනතරම් පිපාසයක් තියෙයිද? ඒ වගේ පිපාසයකුත් දැනෙනකොට ඒකට අවශ්‍ය උපකරණයක් පෙනෙනකොට නොයන්නේ නැති වෙයි. අන්න ඒ වගේ තැනකින් තමයි මේ කර්ම නිමිත්තට ප්‍රතිසන්දි වශයෙන් යන අවස්ථාව සකසලා දෙන්නේ අපිට. ප්‍රතිසන්දියේ පැත්තෙන් නෙමෙයි, එහෙමනම් කර්ම නිමිති පැත්තෙන්. ඒ කියන්නේ මරණාසන්න මොහොතේදී. ඒ කියන්නේ මරණාසන්න මොහොතේදී අපිට මේ ජීවිතේ කුඩා කාලේ වේවා, තරුණ කාලේ වේවා, මරණාසන්න මොහොතේ වේවා, ඔය කියන්නේ ආසන්න කර්ම, ගරු කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම කියලා මේ කර්ම නිමිති ඕන එකක් එන්න පුළුවන් ක්‍රම. කර්මයට නෑ බව ආවරණය. ඒ කියන්නේ මම උදේ කාපු දානෙ ගත්ත එකේ මතකයක්, මේත දවස් ගානකට ගත්ත එකක මතකෙකුත්, පොඩි කාලේ ගත්ත එකක මතකෙකුත් තියෙන එක සමාන දුරකට. ඒ වගේම කල්ප ගානක කරපු කර්මකුත් මේ දැන් තිහකට ඉස්සෙල්ල අතීතයට ගිය කර්මකුත් අතර දුරක් නැහැ, සමානයි. මම ඔකට උදාහරණයක් කියන්නේ නිකන් අද අපි මොනවා හරි දෙයක් Google Drive එකට upload කළොත් දැම්මොත් දැන් මෙතන තියෙන computer එකෙන් දැම්මේ අපි. ඒක ආපහු භාගත කරගන්න download කරගන්න ගත්තොත් මටයි ඇමරිකාවේ පැත්තේ ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාට දෙන්නට මේක දුර තියෙන්නේ. දැන් මම්මයි දැම්මේ. දැන් මගේ computer එකට ආපහු ගන්නත් අනිත් කෙනාගේ computer එකට ගන්නත් අතර තියෙන්නේ සමාන දුරක්. ස්පීඩ් එක වැඩි නම් මට ඉස්සෙල්ලා ඉතින් ගන්නේ. වෙන්නේ නැද්ද? එතකොට දැන් මේක ආපහු ගන්න කොහකද ළඟ? කාටද ළඟ? අපේ කම්පියුටර් ගන්න එකටද, ඇමරිකාවේ ඉන්න කෙනාගේ කම්පියුටර්ද, එංගලන්තේ ඉන්න කෙනාගේ කම්පියුටර්ද දැන් මේක ගන්න ළඟ? එහෙම ළඟක් දුරක් නෑ. ඉක්මනට කරගන්න පුළුවන් මැෂින් එකේ හැකියාව මත නේද? ඒ වගේ කර්මයත් එහෙමයි. මේ දැන් දීකට කිසෙල්ල කරපු එකත් කල්ප ගානක් කරපු එකත් තියෙන සමාන දුරට. අපිට මේ දැන් ජීවිතයේ විතරක් තියෙන කර්ම නිමිති විතරක් පෙනෙනවා, පෙර ජීවිතවල පේන්නේ නැහැ කියලා සිද්ධාන්තය තියෙන මුලේ තියෙන මතකයෙන් විතරක් මේ ජීවිතේට සීමා කරලා තියෙනවා. මරණසන්න මොහොතේදී අපිට සම්පූර්ණ පංචේන්ද්‍රිය එක්ක තියෙන ගනුදෙනු අතහැරෙනවා. මුලේ ආවරණය කළ කරපු මේ සීමා සහිතකම නිසාමයි අපිට නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ. ඔයකම නිසාමයි භවයේ වැහිල්ල සසර දුක නොපෙනෙන්නේ. ඔයකම නිසාමයි සසර බින්ද දුක්ද නොපෙනේ. ඇත්ත වැහිලා තියෙන්නේ. හැබැයි ඔය වගේ ටිකකට කොටු කරගත්ත හින්දා යොකෝම ටික එකපාරට අහලන්න තු කොටු කරගත්ත නිසායි මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට මරණසන්න මොහොතේ ඉස්සෙල්ලා මේ පංචින්ද්‍රිය අක්‍රිය වෙනවා. මුලින් සම්බන්ධතාවය අතහැරුණාම භවංග සිතට මේ ජීවිතයයි පෙර ජීවිතයයි ඊට පෙර ජීවිතයයි කියලා එකක් නැහැ. අපි ওই රූප වලට තියලා ඇඳෙන හින්දා අපිට තියෙන පරස්පරකම තියෙනවා. රූප ටික අතහැරලා බැලුවාම ඕනම තැනක කල්ප ගානකට එහා තියෙන කර්ම නිමිත්තක් උනත් එන්න පුළුවන්. උඩම තියෙන මට්ටම තමයි බර. අපි දැන් මේ කළත් අපි හරියට පොකුණකට කඩලා කඩලා මල් පෙති ටිකක් දානවා වගේ කියන්නකෝ. දැන් දාපු ඒවත් තියෙනවා, ඊයේ දාපු ඒවත් තියෙනවා කියන්න පුළුවන්. ඒකේ ටිකක් බර 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 ඒවා යට ගිහිල්ලා දැන් දැම්ම වෙන්නත් පුළුවන්, ඊයේ දැම්මත් වෙන්න පුළුවන්. උඩ රැඳෙන්න පුළුවන් දේ උඩ රැඳෙනවා. අනිත් ටික යටට යනවා. ඒ වගේ මේ කර්ම නිමිති වල දැන්ද කෙරුවේ, අතීතයේද කෙරුවේ, කල්ප ගානද ඉස්සෙල්ලා කියන එක නෙමෙයි. සුදුසු සුදුසු දේ, ගරු ගරු දේ, ඉදිරියට එන්න පුළුවන් සුදුසු සුදුසු දේ උඩ හිටිනවා. අනිත් ඒවා ඊට ටිකක් යටට යනවා. ඔහොම එලා එතකොට උඩම තියෙන දෙයක් හම්බ වෙයි. ඉතින් මේ ටිකේදී ඇත්තටම ධර්මය ටිකක් ගැඹුරුයි. හොඳට මතක තබා ගන්නට ඕනේ භව නිරෝධේ නිවනයි කියලා කියන්නේ. හට යං කිංචි සමුදය ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං කියලා හේතු නිසා හටගත් දේ හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවා කියන එක දකින්ද භව ආවරණය අයින්කට යුතුයමයි. ඒක අයින් කළොත් નિરાයාසයෙන්මයි හටගත් දේ නිරුද්ධ වෙනවා කියලා පෙනෙන්නේ. එහෙම පෙනුනු නොතින්නුයි කර්ම රැස් නොවෙන්නේ. එදාට හිතුවත් රැස් වෙන්නේ. හොඳට මතක තබා ගන්න, භවයේ නැති දවසේදී පේන ඇහෙන අරමුණට හිතින් කින් කිවින් කළත් රැස් වෙන්නේ නැහැ. භවයේ තියෙද්දී නොහිත නොකිය නොකර හිටියත් රැස් වෙනවා කියන දෙක විතර සම්පතේ තියාගන්නකෝ. භවයේ තියෙනවා කියලා කිව්වේ දැන් දානශාලාව තියෙනවා කියන තැනක ඉඳලා ගිහිල්ලා පෙවුනට පස්සේ ඕකට හිතින් කියින් කිරින් කළොත් නෙමෙයි, හිතින් කියින් කිසිං කිසිවක් නොකරනවා. දැන් යන්න ඉස්සෙල්ලා දානශාලාව තියෙනවා. මම ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නවා කියලා ඔබ හන්සල දානශාලාවේ හිතන්නේවත් කියන්නේවත් කරන්නේවත් නැතුව නම් වෙන දෙයක්ම හිත හිතා ඉන්නේ කියන්නු ආපහු එනවා. ඒද ඔබ හන්සලට දානශාලාවේ ඇති බව එළඹ සිටිනවම යන්න ඉස්සෙල්ලා තිබුණ නිසා. ඒ ඉතින් කියින් කියින් නොකර හිටියා කියලා හරියන්නේ නැහැ. මොකද අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා තියෙනවා ඒකට. එතකොට දැකපු දේ හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එක පේන්නේ නැහැ. මොකද නොපෙනෙන හේතුව යන්න ඉස්සෙල්ලා භවය තිබුණු නිසා, ආවෙන් පස්සේ භවය තුලම යොබහඳුලා ඉන්නේ නිසා. පෙනුන දේ නිරුද්ධ වෙලා යන්න ඉස්සෙල්ලාම තිබුණු දෙයම ආපහු තියාගෙන මේ ඉන්නේ. එදාට නොහිත නොකර හිටියත් හරියන්නේ නැහැ. දැන් යන්න ඉස්සෙල්ල දානශාලාව කියලා එකක් නැහැ කියලා උභහන්සලාගේ මනසේ එහෙම නිමිත්තක් ඇත්තෙම නැහැ. උදේ වළන්තපු දානශාලාව කියලා හිතනකොට හිතන සිතම ප්‍රකටයි. බාහිර එහෙම දෙයක් නැති ශුන්්‍යතාවයටම නැඹුරු වෙලා. නුවණයි සතර මහා ධාතුවේ තියෙන තැනක මේ ඇහෙන් බැලුවොත් මේ වගේ නිමිත්තක් ගොඩ වර්ණ සතහනක් හැදිලා පෙනේ කියන එකට නුවණයි ගියොත්. දැන් හැබැයි ඇති බවට හිතුවට හිත සැසඳෙන්නේ නැහැ. සක්කාය නිරෝධයට හිතුවාම දැන් නිරුද්ධයි කියන එක හිතනකොට හිත හොඳට සැසඳෙනවා. දැන් තියෙනවමයි කියන එක පිළිගන්නේම නැහැ. හිතන්න පුළුවන් හිතනකොට හිතන මනස ප්‍රකටයි. කියන්නකෝ ඕ මට්ටමක තියාගෙන යනවා. ගිය හින්දාම ඔන්න ඇහැට රූපේ ගැටුන හින්දාම පේනවා. ආ මේ ධානශාලාව නේද මේක හරිය ලස්සනයි හොඳට හදලා තියෙනවා. මේක හැමදාම ඉන්න තියෙනවනෙ කියලා ඔන්නම් හිතන්න. ආපහු වෙනකොට ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හිතුවත් රැස් වෙලා නැහැ. එතකොට හිතේ මහා නොහිතීම මත නෙවෙයි කර්ම රැස්වීම හෝ කර්ම අස්වීම තියෙන්නේ. භවය ඇතිවීම හා නැතිවීම මත. භවය ඇති වෙන්නේ නැති වෙන්නේ මොකක් නිසාද? මෙහෙම අය දේවල් තියනවා ඉන්නවා කියලා භවය ඇති වෙන්නේ මොකක් නිසාද නැති නිසාද? මොකක් උපාදානය නිසා. මොකක් උපාදාන කළොත්ද? පංච උපාදාන ස්කන්ධේ උපාදාන වශයෙන් හැසිරුණා. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධය කියන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච තමා තුල සිහිවෙන හැම නිමිත්තක්ම උපාදාන වශයෙන් ඒක ඇත්තම කරගෙන වාසය කළොත් භවය තියෙනවා. මැද ටිකෙන් මේක හදලා තියෙන්නේ ආවරණ තාප්පේ ඇතුළේ ඉඳන්ම බිත්තිය බැඳගෙන තියෙන්නේ මේ. එළියේ ඉඳන් බිත්තිය බැඳලා නැහැ. තමන් මැද ඉඳගෙන තමන් වටේට තාප්පේ බැඳගෙන ඉන්නේ. තමන් මැද ඉන්නේ මේ. එහෙම තියෙන්නේ. භවය හදාගෙන ඇතුළේ ඉඳන්ම තියෙන්නේ. උපාදානය තිබුණොත් භවය දැනෙනවා. තියෙනවා කියන තැන. උපාදාන වුණා කියන්නේ මොකද්ද? පංච උපාදාන ස්කන්ධය. අම්මා කියලා සිහි වෙනකොට පංච උපාදාන ස්කන්ධය. ඇත්තම වුණොත් උපාදානයි උත්තරය භවය. එහෙම කෙනෙක් ඉන්නවා. ඉන්නවා කියන තැනක ගිහාම පෙනෙන වෙලාවේදී හිතින් කීම් කිරින් නොකර හිටියත් ආපහු ආවත් ඉන්නවා වෙනවා. හටගත්ත දෙ නැති වෙනවා කියලා පේන්නේ. ඊට පස්සේ ওই විදිහටම ධානශාලාව කියලා ඇති බව තේරෙනවා. තේරෙනකොට මේක පංච උපාදාන ස්කන්ධයක් මේකද නිමිත්ත කියලා අපි අයින් කරන්නේ නැතුව ඒක ඇති බවටම හිතනවා. ආ ධානශාලාව තමයි යන්න ඕනේ. ටංගල ගත්ත ගමන් අපි උත්තර ටිකත් හදලා ඉවරයි. උපාදාන වශයෙන් ගත්තාම භවය මෙහි තියෙනවමයි වගේ තේරෙන්නේ. භවයේ තිබුණොත් මොකද වෙන්නේ? හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියලා පේන්නේ. මොකද යන්න ඉස්සෙල්ලම තියෙන එක කොහොමද දෙයනේ ඉතුරු නැතුව නැති වෙන්නේ? ආභව තියෙද්දිම එන්න වෙනවා මිසක. එතකොට නොහිත නොකිය හිටියත් නිරුද්ධය පේන්නෙම නැහැ. උකාස් කරන්න තියෙන එකම තැනයි තියෙන්නේ. නිවන් දැක්කොත් විතරයි කර්ම රැස් වෙන්නේ නැත්තේ. ඒ කියන්නේ ඇති වෙලා නැති වෙනවා කියන එක දැක්කොත් විතරයි ඉබේම ඇති බවට රැඳෙන පරිසරේ නැති වෙන්නේ. හොඳට මතක තියාගන්න. නිවන් දැක්කොත් ඇති වෙලා නැති වෙනවා කියන එක දැක්කොත් මොකද වෙන්නේ? කර්ම රැස් වෙන්නේ. හිතුවක් කිව්වත් කළත් පෙනෙන ඇහෙන දෙයට හිතුවක් කිව්වත් කළත් කර්ම රැස් වෙන්නේ. හොඳට මතක තබාගන්න. භවය තිබුණොත් නිවන් දකින්නේ නැහැ. භවය තුල නින්නේ අපි. ඒ කියන්නේ යන්නේ ඉස්සෙල්ලත් මේ ආරණ්‍ය තියෙනවා, නල්ලිද තියෙනවා, ලිද තියෙනවා, ශාලාව තියෙනවා, අනි ස්වාමීන් වහන්සේලා ඉන්නවා කියන තැනක තියෙද්දි ඒ ඕනම දෙයක් දැක්කොත් ඇහුවොත් ආපහු හිටපු තැනමයි ඔබ හඳුලා ඉන්නේ. හටගෙන නැති වෙනවා කියන සිද්ධාන්තය ඔබ හඳුලා ජීවිතයට අදාළ වෙන්නේ නැහැ. ඔබ හඳුලාගේ පැවැත්ම භවය නිසා, භවය තුලයි ඔබ හඳුලා ජීවත් වෙන්නේ. එතකොට නොහිත ඒ හම්බෙන හැම සිද්ධියකදීම නොහිත නොකොට නොකිය හිටියත් නිවන හම්බ වෙන්නේ නැහැ. හතගල නිරුද්ධ වෙන බව හම්බ වෙන්නේ නැහැ, ඇති බවම හම්බ වෙනවා. භවය පරිහරණය කරනකොට භවයෙන් එහාට යන්නේ නැහැ. නිවන පරිහරණය කළොත් භවය තුල ඉන්නේ. ඒකයි තියෙන වෙනස. ඒවා තියෙන්නේ. එහෙම හිටිය කියලා වැඩක් නැහැ. ඊට වඩා හොඳයි කතා කළාම ඉන්නේ කියලා. කතා නොකර ඉන්නවට වඩා මොක කරේ විස්තරයක් කතා කරලා ඉන්නක තව වඩා හොඳයි. තව කුසලයක් අසින්ද කරගන්න පුළුවන්. නොකිය හිටියොත් කුසලෙකුත් නැහැ, මෝහය ඉතුරුයි. තව කුසල සහගත නිමිත්තක් කතා කරුවොත් තව ඒ පුණ්‍යාභි සංකාරවත් තියෙන්නේ. ඒ නිසා භවයේ තුල කවදාවත් ඔන්න ඔය සිද්ධාන්තයේ අපි හොඳට තේරුම් ගන්න ඕනේ, පැහැදිලි වෙනවා. ඒ ඔය ටික හොඳට පැහැදිලි වුණොත්, ඒ කියන්නේ භවයේ ඇතුව කටයුතු කරද්දී පෙනෙන ඇහෙන කිසිම අරමුණක් තුල, අරමුණක ඇත්ත තුල නෙමෙයි අපි රැඳිලා තියෙන්නේ. ඒ අරමුණු පරිහරණය කරන්නත් කලින් භවයයි තිබුණේ, ආපහු ඒ අරමුණ ඉපද නිරුද්ධ වුණාට පස්සේ හිටපු තැනයි ඉන්නේ. ඒකයි මේ වෙන්නේ. අපි භවයෙන් එහා යන්නේ හැම වෙලාවෙම භවගාමී පැවැත්මක් අපිට තියෙනවා. එතකොට කර්ම රැස් වෙනවාමයි. හිතින් කින් කිරින් කෙරුවත් කර්ම රැස් වෙනවා, හිතින් කින් කිරින් නොකෙරුවත් කර්ම රැස් වෙනවා. අවිද්‍යා පත්‍ය, අවිද්‍යා පත්‍ය. ඊට පස්සේ භවය නිරුද්ධ වෙලා තිබුණා කියන්නේ පොළොව ඉතුරු කළා නෑ අපි අර ඊයේ පුරුදු පුහුණු කළා වගේ. මෙහෙම ඉන්නකොට ගොඩනැගිලි තියෙනවා, ගස් කුලම් තියෙනවා, ආරණ්‍ය තියෙනවා, මෙහෙම තියෙනවා 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 කියන වටපිටාවක් ඇතුව නෙමෙයි ඉන්නේ. කියන්නකො ඒක නෙවෙයි. නිවන් දැක්ක කියලා කියන්නේ නිවනට නැඹුරු වෙලා ඉන්නේ. එහෙම ඉන්නකොට අපි අරමුණක් දැක්කත්, දැකලා ඒකට හිතුවත් අපහු යනකොට ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. මොකද අපි ඉන්නේ නිවනේ නිසා. එදාට හිතුව කියලාවත් රැඳීමේ හැකියාවක් නැහැ. එතකොට භවය ඇති වෙනවද, භව නිරෝධය වෙනවද කියන එක තියෙන්නේ උපාදානයේ ඇතිකම සහ උපාදාන නොවීම කියන මත. සතර උපාදානයේ මිදුණු භව නිරෝධය වෙනවා, සතර උපාදානයෙන් උපාදාන වුණොත් භවය හැදෙනවා. උපාදාන වශයෙන් වෙනවද නොවෙනවද කියන එක තියෙන පංච උපාදාන ස්කන්ධයක සිහියතු නොනැතු අරමුණු පරිහරණය කරනවද නැද්ද කියන එක මත. අපිට දැකපු දේවල්, අහපු දේවල් සිහි වෙනවා, විඳපු දේවල්, හඳුනපු දේවල් සිහි වෙනවා, මතක් වෙනවා කියන දේ පංච උපාදාන ස්කන්ධයක් තියෙනවා. අම්මා කියලා, තාත්තා කියලා, නංගි කියලා, අයියා කියලා, ගෙදර කියලා. දැන් මේ ඔතෝ ඇවිල්ලා තියෙන මෙතෙන්ටම අර විපාක මට්ටම අවිද්‍යාවෙන් සකස් වෙලා තියෙන්නේ. ඒ හින්දා අපිට අවිද්‍යාපච්ච සංඛාරා කියන තැනින් නවත්තන්න බැරි වෙලා මේ තියෙන්නේ. දැන් අපිට පුළුවන් මොකද්ද? දන්නවා අපි මෙහෙම ඇති බවට හම්බෙන දේ භවය කියලා දන්නවද? හඳුර ගන්නවා අපි ඒ සිහි වෙන එකක්. මේ පංච උපාදාන ස්කන්ධයක් මොන දෙයක් සිහි වුණත් මේ පංච උපාදාන ස්කන්ධයක් නේ. මේක අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත් එකක් නේ. තමන් තුල හටගත් එකක් නේ කියලා ඒක ඇසුරු කරන්නේ නැතුව මේ මනෝමින් සිහි වෙන හැම නිමිත්තක්ම තමන් යට කර කර ඒ නිමිති වලට යට වෙන්නේ නැතුව පුරු කරනවා. විනීය ලෝකී අවිජ්ජා දෝමනස. සිහි වෙන නිමිත්තේ කැමැත්ත ඇති වෙන තැන දක්වා හිතන්නවත්, අකමැත්ත ඇති වෙන දක්වා හිතන්නවත් යන්න නොදී නිමිති ඇත්ත වෙනවා. රූපයක් නම් සිහි වෙන්නේ රූපයේ සතර මහා ධාතුයි කියලා පෙන්නනවා. වේදනාවක් නම් මේ වේදනාව ස්පර්ශයෙන් හටගත් එකක් නේ කියලා පෙන්නනවා. එහෙම නැත්නම් මේ පංච උපාදාන ස්කන්ධයක් නේ, මේ අනිත්‍යයි නේ කියලා කුමන හරි මට්ටමකට සිහි වෙන දේ ඇත්ත පෙන්නනවා. ඇලීම් ගැටින් දෙකට පත් වෙන්න නොදී විනය ලෝකය අභිජ්ජා දෝමනස. ලෝකෙ කිව්වේ මොකද? පංච උපාදාන ස්කන්ධ ලෝකෙ. විනය කියලා කිව්වේ හික්මනවා. මොකද්ද? අභිජ්ජා දෝමනස. ලෝභ දේශ දෙකට පත් වෙන්න නොදී. ඔහොම කර කර ඉඳීම තමයි උපාදාන වශයෙන් නොහැසිරෙනවා කියලා කිව්වේ. ඔන්න ඔය ක්‍රමයට විතරමයි ඔය භවය ආවරණය කරන්න පුළුවන්. භව වැස්ම දුරු කරන්න පුළුවන්. වෙන ක්‍රමයක් නැහැ. එතකොට තමයි යන්න ඉස්සෙල්ලා තියෙනවා 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 කියලා ඔය මනසේ තියෙන ගතිය අයින් වෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. මනසෙන් උපදින උපදින හැම දෙයක්ම හඳුනගෙන තණ්හා උපාදාන භව. අවිද්‍යාපච්ච සංඛාර තණ්හා උපාදාන භව. නමුත් අවිද්‍යාපච්ච සංඛාර කියන තැන දැන් අල්ලන්න බෑ අපිට. මොකද භවයේ තියෙන නිසා හටගත්ත දේ නිරුද්ධයි කියන එක පේන්නේ නැතිකම නිසා සකස් වෙලා තිවරයි දැන්. පංච පදස්කන්ධ ලෝකේ හැදිලා. ඒකමයි දැන් දුකට හේතුව තණ්හාව කියලා අර පෙන්වන්නේ මේ තණ්හාව කියන තැන නැති කරන්න පුළුවන් කියන තැන. අතන නිස්සාර වුණාට යන්න වෙන්නේ අපිට මෙහෙම. අර පෙළේ තියෙන අර්ථය ඒ විදිහටම එනවා පෙළ දහම. එතකොට දැන් අපිට තණ්හා උපාදාන වශයෙන් හැසිරෙන එක නතර කරන්න පුළුවන්. හොඳයි අපි යම් උත්තරේ. දැන් උපදින උපදින හැම නිමිත්තක්ම පංච උපාදානස්කන්ධයක් කියලා සිහි ඇතුව ඒක ඇත්ත කරගෙන ලෝභ දේශ දෙක දක් සිහි වෙන දේ ඇත්ත කරගෙන ලෝභ දේශ වශයෙන් හැසිරෙන තැනට යන්න නොදී සිහි වෙන හැම නිමිත්තක්ම ඇත්ත ඇති හැටි බලමින් ඉන්න ඕනේ. එහෙම ඉන්නේ ඇයි අපි? සිහි වෙනවා කියන සිද්ධිය පංච උපාදානස්කන්ධ ලෝකේ. අම්මා සිහි වුණා, තාත්තා සිහි වුණා, මල්ලි සිහි වුණා, ගෙදර සිහි වුණා, කාර් එක සිහි වුණා, අනුරාධපුරේ සිහි වුණා, රුවන්වැලිසෑය සිහි වුණා, එතකොට පුංචි කාලේ සිහි වුණා, ඉස්කෝලේ යන කාලේ සිහි වුණා, කාපු දේවල් සිහි වුණා, තව කෙනෙක් බැනුපියක සිහි වුණා, මම ආස කරපු දෙයක් සිහි වුණා කියලා මේ සිහි වෙන සිද්ධාන්ත ටික. ඕවා. ඔය හැම එකක්ම නේද පංච උපාදානස්කන්ධය. මේකද සකස් වෙච්ච එකක්. මේකද තමා තුල එකක්. නැත්නම් මේ නිමිති අනිත්‍යයි කියලා බලන. එහෙම නැතිනම් රූපයක් නම් එන්නේ මේ රූපෙද සතර මහා ධාතුවෙන් හැදිලා තියෙන්නේ. කුමන හෝ උත්තරයක් දෙනවා මොකටද? විනය ලෝකයේ අවිජ්ජා දෝමනසක් ඒ නිමිති උදව් කරගෙන ලෝභ දේශ දෙක දක්වා හිත වර්ධනය නොවෙන්න කුමන හෝ ධම්ම මනසිකාරයක යතට බබන්න. එච්චර මේක කියන්නේ. දම වහන්නක. හරිද? එතකොට විනය ලෝකයේ අවිජ්ජා දෝමනසක් එහෙම උත්තරයක් බඳින්නේ මොකටද? ලෝභ දේශ දෙක හික්මවා ගන්න. එහෙම ලෝභ දේශ දෙක හික්මෙන විදිහට මේ විදිහට හැසිරෙන එකට කියනවා උපාදාන මොකද්ද? වශයෙන් හැසිරෙන උපාදාන නොකරනවා. පංච උපාදානස්කන්ධෙට උපාදාන නොවෙනවා. ඒක දැඩිවල්ල ගන්න නැහැ. ඇත්තයි කියලා පිළිගන්නේ නැහැ. මේ පැත්තෙන් බෑ. තාමනේ. එතකොට මේ විදිහට හටගන්න දේ පංච උපාදානස්කන්ධය ඇත්ත කරගෙන වාසය කරන්නේ. ලෝභ දේශ දෙක ඇති වෙන ආකාරයට කටයුතු කරන්නේ කියලා කියන්නේ උපාදාන වශයෙන් හැසිරෙන්නේ නැහැ. ඇයි ඔක කොහොම කරන්නේ? භව නිරෝධය සඳහා. එහෙම කළොත් විතරමයි හැම දෙයක්ම දකින්න ඉස්සෙල්ලා තිබුණා 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 කියන මේ මානසික මට්ටම අතහැරෙන්නේ කියලා එයා දන්නවා. උපාදාන නිරෝධෝ භව නිරෝධා. භව නිරෝධෝ ජාති නිරෝධා. හට ආපහු ඇති බවට හටගන්න ශේස්ත්‍රයේ හිටින්නේ නැහැ. පංච උපාදානස්කන්ධේ නැවත ඉපදීමේ හැකියාව නතර වෙනවා එහෙම. ඒ මොකක් නිසාද? භවය නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ? ජාති නිරුද්ධ වෙන්නේ මොකක් නිසාද? නිවන් දකින නිසා. ඇයි? යන්න ඉස්සෙල්ලා නැත්තම් මොකද වෙන්නේ? අපිට හැම දෙයක්ම පරිහරණය කරන්න වෙන්නේ උපද්දවාගෙන නිසා. කණ්ණාඩි 10ක් ඉදලා තිබුණොත් ඔය එකකවත් යන්න ඉස්සෙල්ලා ඡායාවල් නැතිවෙන්නේ මොකක් වෙයිද අපිට? උපද්දවාගෙන පරිහරණය කරන්න වෙන්නේ මිසක කලම තියනවාද? දැන්ලා යන්න ඉස්සෙල්ල ඡායාවල් 10ක්ම තියනවා කියලා දැන් වුණොත් අහකට එනකොට දැකපුවා තියනවා කියන එක ඉබේම තියෙයි. හටගෙන නැති වෙන කියන එක නොපෙනේ. යන්න ඉස්සෙල්ල නැතුව යනකොට ආපහු එනකොට ඉතුරු වෙන්නේ. දැන් කණ්ණාඩි ඡායාව නැති වෙන්න හේතුව මොකද? එතන භවය නොතිබුණු නිසා. ඒ අරමුණ යන්න ඉස්සෙල්ල නොතිබුණු නිසා. යන්න ඉස්සෙල්ලා නොතිබුණාම හදාගෙන පරිහරණය කරන්න කියන එක තියෙනවා ඒක. හදාගෙන පරිහරණය කළොත් ඉතුරු වෙන්නේ නැහැ කියන එක තියෙනවා. අහපව වෙනකොට ඉතුරු වෙන්නේ නැහැ. දැරි වෙලා ඒ අරමුණෙත් භවය තිබුණ දැන් කුරුල්ලට වගේ සත්තුන්ට වගේ යන්න ඉස්සෙල්ලා කන්නාඩි ඡාය මෙහෙම එකක් තියෙනවා වගේ කියන තැනකින් ගියොත් තියෙන එක පෙනේ. ඒ දෙතකොට පෙනෙන වෙලාවෙදිත් පරිහරණය කරන්න භවය. නිසා තියෙන එකයි පරිහරණය කරන්න වෙනවා. අර දැනුමයි පරිහරණය කරන්න. එතකොට අපිට වෙන්නේ මේක. දැන් යන්න ඉස්සෙල්ලා ශාලාව තියෙනවා කියන තැනක දැනුමක් තියෙනවා හම්බ වෙනකොටම ඒ දැනුමයි භාවිත කරන්නේ. හම්බ වෙච්ච වෙලාවෙදී. පැත්තකට ආවට පස්සෙත් එතනමයි ඉන්නේ අපි. හෙල්ලෙන්නේ අඩියක්වත් භවයෙන් යනට. එතකොට භවය නැති වුණොත් හටගත්ත දේ නිරුද්ධයි කියන එක පේනවා. පේනකොට හිතින් කින් කිරින් කළත් පංච උපාදාන ස්කන්ධේ ඉපදීමේ හැකියාව නැ ජාති නිරෝධය ඇතිවීම නැති වෙලා. එතකොට ඇති වෙච්ච දේ නැති වෙනවා කියලා පේනවා. යංගිජ්ජ සමුදේ ධම්ම සම්බන්ධ නිරුද්ධ ධම්ම කියන එක පේන මට්ටමක ඉලපසෙ තියෙනවා. නිවන් දැක්කහම ඉපදීම නතර වෙනවා. ඉපදීම නතර වෙනවා කියන්නේ අරමුණකට හිතුවේ කිව්වේ කළේත් රැස් වෙන්නේ නැහැ. ඇති බවට හිතින්නේ නැහැ. වෙනස තමයි භවයේ වාසය කර්මෙන් ඉඳලා නිවන පිහිටනවා කියන එක වෙන්නේ. පොළොව අපි මෙතන මේ පොළොවේ භවය නම් පය ගහලා ඉන්නේ. ඉතින් අපේ පැවැත්ම භවය තුල. එබඳු තැනක මුළු ආරණ්‍යම තියනවා ඉන්නවා කියන තැනකින් ඉන්නකොට දැකපු දානශාලා විතරක් ඉතුරු නැතුව නැති වෙනවා කියලා තෙවුනොත් තමයි පුදුම. ඒදි යන්න තියලා තියනවා. ආවයන් පස්සේ තියනවා ඉන්නවා කියන තැනක භවයේම තියාගෙන ඊට පස්සේ ගියහමත් හම්බ වෙනකොට තිබුණා කියන ශාලාව ගැන තිබුණු දැනුමම පරිහරණය කරනකොට අතීත වර්තමාන අනාගත කියන තුන් කාලෙම භවයේම පරිහරණය කරනකොට අපි හතගල නිරුද්ධ වෙන හේතුඵල ධර්ම සාක්ෂාත් වුණොත් තමයි පුදුමයි කියන්නේ. ඉතින් ඔය ඒ සිද්ධියයි මම මේ නැවත නැවතත් මතක් කරන්නේ. පංච උපාදානස්කන්ධයට උපාදාන වෙනතා උපදින හැම අරමුණක්ම ඇත්ත වශයෙන් පිළි අරගෙන ඒකට හිතින් කියින් කිරින් කළා ඒවා තමන්ව යට කරගෙන ලෝභ දේශ දෙක ඇති වෙන මට්ටම පවතින තාක් පංච උපාදානස්කන්ධිත උපාදානයි කියන ගණිතන උපාදාන වුණොත් උපාදාන සහිතයි කියන ගතිය තිබුණොත් තියෙන සාක්ෂියක් තමන් ගාව තියෙනවා. මගේ මනසේ උපාදාන ගතිය ටික ටික අඩුයිද නැද්ද තියෙනවද නැද්ද කියන්නේ තමන්ට සාක්ෂි තමන්ව දරන්න පුළුවන්. තමන්ට භවයේ තදින්ම තියෙනවද භවය අඩුයිද භවය නැහැමද කියන තැන් තියෙනවා. භවයේ ගති තියෙනවා. මෙහෙම දේවල් කියනවාමයි කියන තැන කාවැදිලමද තියෙනවා යන්තම් දැනෙන්නේද නැත්තම් නැද්ද අඩුද තියෙනවා සිහිකලොත් අංගල අතුරු දහම් කළ හැකිද වගේ තැන් තියෙනවා. ඔකේ හැමෝටම එක මට්ටක් නැහැ. ඔය භවයේ කෙලෙස් ගති මත අඩු වැඩි වෙලා දිනේ ඔකේ. දැන් මට මේ තියෙනවා ඉන්නවා කියලා දැනෙන ගතියම හැමෝටම ඔය මට්ටමටම තියෙනවා වෙන්නේ නැහැ. කෙලෙස් අඩු වැඩි කම මත ඔක වෙනස්. එතකොට උපාදාන වුණොත් හොඳට මතක තියාගන්න භවය කියන එක නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආරණ්‍යම ගන්නකො උභහන්සලට හැමදාම එක තැනකමයි ජීවත් වෙන්න වෙන්නේ. හැමදාම දැකපු කුටි ටිකමයි පෙනෙන්නේ. හැමදාම ඇවිද්ද වටපිටාවම ඉන්න වෙන එක තැනක ජීවිතය පල් වෙන්නේ උභහන්සලගේ. හැමදාම උපදින්නේ හමු යන්නේ අලුත්ම අරමුණක්. අලුත්ම අවස්ථාවක්. නැවුම්ම බව. ඒ අලුත්ම අවස්ථාව නැවුම්ම බව කවදාවත් උභහන්සලා විසින් අත්විඳින්නේ නැහැ. මොකක් නිසාද? උභහන්සලා එක තැනක පල් වෙන නිසා. දෝෂේ තියෙන්නේ මෙතන තියෙන නැවුම් බව නැතිකම නෙමෙයි උභහන්සලා එක තැනක පල් වෙනකමයි. ඔය මට්ටම මේ ඉඳලා එපා කරවන ගතිය තියෙන්නේ මේ පරිසරයේ නෙවෙයි. ඔය මනසේ නිසා වෙන තැනකට ගියත් හිතන්න එපා මේ දැන් එපා වෙලා මට මේ පරිසරයේ ඉඳලා තියෙන්නේ කියලා. හිතන්න බා වෙන තැනකට යන්න. ගියත් ඔබ හන්සලගේ මනසේ නොබෝ කලකින් විතරම toy ගතිය හදනවා. මේ එක තැනකම ඉඳලා පල් වෙච්ච ගතිය හදලා තියෙන්නේ ඔබ හන්සලගේ අභ්‍යන්තරේ. බාහිරේ හැමදාම අලුත් දවසක්, අලුත් වෙලාවක්, අලුත් ස්කන්ධ ටිකක්. පෙර නොතිබීම හටගෙන නැවුම් බවක් තියෙනවා. ඒ නැවුම් භවයේ සිසිලස කිසි දවසක ඔබ වහන්සේලා අත්විඳින්නේ නැහැ. අපි අත්විඳින්නේ නැහැ. ඒකට දෝෂේ මේ ස්ථානයේ තියෙන වටපිටාව නැවුම් බව නැති හින්දා නෙමෙයි. අපි ඉන්නේ හැමදාම හදාගත්ත එකක නිසා. එතකොට මේ හැමදාම පල් වෙච්ච මේ වටපිටාවේ ඉඳලා එපා වෙලා කියලා අපි යන්න යනවා නම් වෙන තැනකට. නොබෝ දවසකින් ගිය තැනත් ඔහොමම හදා ගන්නවා. ආයෙත් එදාටත් මෙහෙම ඇතුලේ හැදිලා අර අසුචි ටික කරපින්නගෙන ගිය මිනිහගේ කතාව වෙයි. මොකක්ද? එක මිනිහ අසුචි ගෝණියක් කර තියාගෙන යනවා. ගිහිල්ලා මහන්සි මහන්සි කියලා ඉඳ ඒක පැත්තකට දින ඉඳගෙන. ඉඳගෙන අම්මෝ හරි ගතක් වෙනවා කියලා වටපිටාව හරි ගඳයි කියලා ආයෙත් අර කරපින්නගෙන ගිහිල්ලා තව තැනක තියලා ඉඳ ගන්නවා. ඉඳගත්තුම ආයෙත් අර ටිකේ ගඳනකොට සම්මෝ ගඳයි කියලා යනවලු. මිනිහා හිතන්නේ ඉඳගත්ත මේ වටපිටාව ගඳයි කියලා දෙන්න ඇගිටලා. ගඳ ගහන දේ උස්සගෙන ඉන්න තමයි. ගිහිල්ලා ඒකත් පැත්තකින් දිනනවා ආයෙ මේ වටපිටාව ගඳයි කියලා ආයෙත් යනවා. යන තැන ගඳයි. අන්තිමට බලනකොට වටපිටාව ගඳ වගේ තියලා තියෙන තමන් ගෙනියන එකේ. ඒ වගේ මේ වටපිටාව දැන් මට එපා වෙලා අප්පා කියනවා කියලා මේ වටපිටාව දැන් එපා වෙලා හොඳ නැහැ හොඳ තැනකට යනවා. ඊට පස්සේ ටික දවසක යනකොට ඒ වටපිටාවත් එපා වෙන ගතියක් එනවා. ආපහු වෙන තැනකට යනවා. අන්තිමට බලනකොට අර අසුචි කරසික ගියාගෙන ගිය මිනිහා වගේම එතන මේ ටික එපා කරන පල් කරන ගතිය තිබිලා තියෙන කාගාවද? තමන් ගාව ඒක කරපින්නගෙනයි ගිහිල්ලා තියෙන්නේ. තන බහරු කරන්න අවශ්‍ය නැහැ. මේ එක තැන පල් වෙන gati අයින් කළා නම් ඉවරයි. ආන් ඒ gati තියෙන ඔය භවයේ. ඒ gati අයින් කරන්න තමයි උපාදානය අයින් කරන්න පුළුවන්. රහතන් වහන්සේ කියලා කියන්නේ හැමදාම හැම මොහොතක්ම නැවුම් බවත් එක්ක නැවුම් භවයේ සිසිලස විඳින ජීවත් වෙන කෙනෙක්. එයාගේ ජීවිතේ කිසි වෙලාවක පල් වෙන්න තැනක් නැහැ. පල් වෙන්නේ නැහැ. මෙතනත් එකයි. කොතන ගියත් එකයි. නැවුම් බව නැවුම්ම යාපහුව හැම වෙලාවකම හැම ක්ෂණයක්ම හැම මොහොතක්ම අලුත් අත්දැකීමක් තුල ඉන්නේ. අලුතෙන් අලුතෙන් ජීවිතයක්. ජීවිතේ හැමදාම හැම වෙලාවම ප්‍රබෝධමත්. මොකද අපි කවදා නොගියේ ලස්සන පරිසයකට ඉස්සෙල්ලාම ගියාම බලන්න නැවුම් භවයේ අත්දැකීම. කවදාවත් නොදැක්ක තැනකට ගියාම අපිට නැද්ද නිකන් අමුතු හරි නැවුම් බව. ඇයි ඒ නැවුම් බව නැති වෙලා තියෙන්නේ? මොකක්ද? අපි ඉස්සෙල්ලාම මේ කැලේට ආපු දවසේදී අපිට මොනතරම් ලස්සන කමක් දැකෙන්න ඇද්ද? ඒ කම නැති වෙලා තියන්නේ ඇයි අද? නැති කරගෙනද නැති වෙලාද? අපි හිතනවාද දැන් මේ කැලේ ලස්සන නැහැ. එදා මුල් දවස්වල ආපු ඉස්සෙල්ලාම දවසේ ආවම ලස්සනට ගස් කොළක් තියෙනවා, හරිය නිෂ්කලංක, හරිය විවේකී ලස්සන පරිසරයක් තිබුණා. දැන් ඔන්න ඒක නෑ. අපි ලස්සන නිෂ්කලංක අලුත් පරිසරයකට යනවා. මොකද දැන් පරිසරේ මේ පරිසරේ ඒක නෑ දැන්. හරිද? අලුත් පරිසරයකට යනවා. දැන් ඒක හරි නෑ. ටික දවසකින් එතන පරිසරේ බොහොම සෞතු. ආයෙත් යනවා. ඔබ හම්බලාට ඔය නැවුම් බව අත්විඳින්න මේ ලෝක ධාතුවේ කිසිම තැනක් හිටින් නැති වෙයි. ඔය නැවුම් බව අත්විඳීම වහලා තියෙන්නේ මොකෙන්ද කියනක ඔබ හම්බලාට පේන්නේ නැති නිසා. නමුත් වහන්සේලා මේ බව ආවරණය දුරු කළා නම් ඉස්සෙල්ලාම මේ සේනාසනයට ඉස්සෙල්ලාම දවසේ එනකොට තිබුණු රමණීය ගතිය, ගාම්භීර ගතිය, නැවුම්ම ගතිය, සිසිලස ගතිය, හිත නිවෙන ගතිය හැමදාම උභහන්සේලාගේ ජීවිතයේ සතුව තියෙ හැම දවසකම හැම වෙලාවකම. වහන්සේලා හැම වෙලාවෙම අලුත් තැනක ජීවත් වෙනවා. අලුත් විදියට. ඒකමයි රහතන් වහන්සේගේ ජීවිතයයි අපේ ජීවිතය අතර තියෙන වෙනස. අපි කොටුවක් හදාගෙන ඒ තුල පල් වෙනවා. රහතන් වහන්සේ කියලා කියන්නේ එහෙම හදාගන්නේ. ඒ නිසා ඒකට හේතුව මොකද්ද? භවය. භවයට හේතුව මොකද්ද? උපාදානය. එන හැම නිමිත්තක්ම පිළිඅරගෙන ඒකට යට වෙලා ඉන්නකම, ඔළුව නමාගෙන ඉන්නකම තණ්හා දාසෝ. තණ්හාවට දාසියෙක් වෙච්ච තමයි. ගෙදරක වැඩකාරකමකට ගියොත් අපි කියමු මේ ගෙදර ස්වාමියා මෙවරෙන් කොල්ලෝ මේ ගිය අතු කපන්, එහෙමයි මහත්තු. ඒක ඉවර වෙනත් එක මේ මිදුල අතු කපන්, එහෙමයි මහත්තු. තගල කඩේ ගිහින් වරෙන් එහෙමයි මහත්තයෝ මේ පැලවලට වතුර ටික දාපන් එහෙමයි මහත්තයෝ කොහොම වැඩ 10ක් විතර එකින් එකට කිව්වොත් අපිට තරහායිද නැද්ද ටික වැල් සල්ලි වලට මුදලට වැඩ කෙරුවත් විවේකයක් නොදීම වැඩකොළ තරහායි ටිකක් ගැටෙන්නත් හදයි අමනාප නමුත් මේ තණ්හා දාසෝ තණ්හාවට කොච්චර දාසෙද්ද කිසි වෙලාවක තරහ වෙන්නේ මෙතන ඉන්න බෑ ඵලයන් අනුරාධපුරේ හා එහෙමයි ටක් ගාලා ගියා දැන් උතන හොඳ නම් ඔබ අරේට ඵලයන් හා එහෙමයි දැන් උතන බෑ ඔබ පොඩ කඩේට ඵලයන් හා එහෙමයි දැන් ඕක හොඳ නැහැ ඔබ මෙහෙම කෑම ටිකක් කන්න දුමුත් හොඳ හා ටක් ගාලා ඒ කීප විතර කෑම ටික කන්න දැන් බෑ උතන වැඩි ඉන්න බෑ ඔබ ඵලයන් ලැබුණා ඔබට හා එහෙමයි ලැබුණෝරු ඉන්න බෑ පොඩක් රවුමක් ඇවිදලා වර කීයෙන 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 එක කරනවා වැදගෙන කිසි දවසක කලකිරෙන්නේ නැහැ හරි තණ්හා දාසෝ කියන්නේ තණ්හාට දාසෙක් කියන්නේ කවුද කවද්ද කලා කියලා තියෙන්නේ හිතමයි කිව්වේ මෙතන ඉන්න එපා අතෙන්ට ඵලයන් කියලා දැන් කියන උතන ඉන්න එපා මෙතෙන්ට ඵලයන් කියලා ආයෙත් එනවා ආයෙත් උතන බෑ දැන් අතන ටිකක් හොඳයි කියලා හිතනවා ආයෙතෙන්ට යනවා දැන් උතන නම් බෑ මේක කළොත් හොඳයි කිව්වම ඒක කරනවා ඕක කළාම ඒක හරියන්නේ නැහැ කියනවා දැන් හිතමයි කිව්වේ ඕක කරපන් කියලා දැන් ඒක හරියන්නේ මේක කරපන් කියලා කියන 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 එක ඔළුව නමාගෙන එහෙ එහෙ කියනවා මිසක නිකමතවත හැක් කරලා යකෝ මොම් අමනාපින් බලන ගතියක් නැහැ කරනවාද නැහැ ඔකට තමයි තණ්හා දාසෝ කියලා කියන්නේ තණ්හාවට දාසෙක් කියලා ඉතින් ඔන්නෝ තණ්හාවට දාසෙක් වෙලා වැඩ කරන ගතියට තමයි උපාදාන සහිතයි කියලා කියන්නේ එන්නේ නාරමුණ ඇත්තනේ බලපම් මේ ඉන්න ඔව් ඉන්නවනේ නා ඈ මේ අම්මා අනේ ඇත්තමයි අම්මා මේ ගෙදර ඔව් ගෙදරමයි ඈ මේ යාළුවෙක් ඇත්තම යාළුවෙක්මයි කියන කියන එකට ඔළුව නම නම ඒකට එහෙනම් මෙහෙම හිතපන් ඈ එහෙම හිතනවා මෙහෙම කරපන් එහෙම කරනවා කියන කියන විදිහට පෙන්නන රූපත් එක්ක ඕගොල්ලෝ හිත නම 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 ඉන්නකොට ඕගොල්ලෝ තුලම කෝණයක් ප්ලාස්ටරයක් හැදිලා තිබීම පුදුමයක් නෙමෙයි ඊට පස්සේ ඒ ප්ලාස්ටරය තුලම හැසිරෙනකොට ඕගොල්ලෝ තුලම පල් වෙනවා කියන එක පුදුමයක් නෙමෙයි ඈ එතකොට අපි සත්‍ය අවබෝධයක් කරන්න යනවා කියලා කියන්නේ අපිට ඒ ඇත්ත පෙනෙයිද අපි විසින් හදාගත්ත එකක් තුල ඇත්ත කරගෙන ඉන්නකොට හැමදාම මේ ලෝකේ තිබුණු නැවුම් බව සත්‍යයි ඒ නැවුම් භවයේ සිසිලස කවදාවත් අපි අත් විඳිනවද අපි හදාගත්ත මේ දෙයක් තුල ජීවත් වෙනකම් නෑ ඒ හින්දා හතන් රහත් වෙනවා කියලා කියන්නේ සිසිල් වෙනවා කියලා කියන්නේ නිවෙනවා කියලා කියන්නේ මොකක්ද තමන් නිදහස් පුද්ගලෙක් වෙච්ච එක තමන් ගහව නැහැ තමන් වටා පවුරක් බැඳගෙන තමන් වටා තමන් ආවරණයක් තනා ගන්නෑ නිදහස් චින්තනයක් නිවහල් චින්තනයක් තනා ගන්නවා කියලා කියන්නේ ඒකට රහත් වෙනවා කියලා වෙන අමුතු දෙයක් උන්නේ ඕනම තැනක තියෙන නැවුම් බව අත්විඳින්න ඉන්න පුළුවන් ජීවිතයක් හැදිලා ඒ ඔය සිද්ධාන්තයෙන් ඔක්කොම තමන් සන්තක වෙනවා භවය නැති වෙනවා ආයතන වෙන් වෙනවා කියන දේවල් එක ආයතනයක දෙයකින් තව ආයතනයක දකින්න බෑ කියන දේ සියල්ලම යම් තාක් සත්‍යද සත්‍ය ඒ විදිහටම සාක්ෂාත් වෙනවා ගන්නව නෙමෙයි යම් තාක් ලෝකේ ඇත්තක් කියලා යමක් තියෙයිද මොන විදිහට තියෙයිද තියෙන සත්‍ය සාක්ෂාත් වෙනවා ඒ සඳහා ඔබ වහන්සේට කටයුත්තේ භාවය නිරුද්ධ කරන එක විතරයි. භව නිරෝධය සඳහා යම් තාක් මොන විදිහට භවයක් තියෙයිද? මොන මොන ආකාරයකද භවය නිර්මාණය වෙලා තියෙන්නේ? ඒ සඳහා ඔබ වහන්සේට කරන්න තියෙන්නේ උපාදාන වශයෙන් නොගන්නවා කියන එක විතරයි. යම් තාක් කාම, ditthi, අත්වාදන, සීලබ්බත කියලා එන නිමිත්තකට හැසිරෙන්න පුළුවන් ක්‍රම හතරක් අපි ගාව තියෙනවා. කාම වශයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්, ditthi වශයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්, ආත්ම වශයෙන් සම්බන්ධ වෙනවා, මෘත වශයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. සිහිවෙන නිමිත්තකට අපි ওই ගති හතරෙන් තමයි උත්තර දෙන්නේ. යමක් සිහිවෙනකොට හා ලස්සනයි, හරි හොඳයි, මේකනම් දැක්ක යුතුයි, බැලිය යුතුයි, වටිනවා කියන තැනකින් කාම වශයෙන් හෝ පිළි අරගෙන උත්තර දීලා. සිහිවෙන වේකට ආ ඇත්තමයි, නංගිනේ, අම්මනේ, අයියානේ, අක්කනේ, අත්වාද වශයෙන් හෝ උත්තර දීලා. සිහිවෙනකොට ඇත්තට සත්‍යයක්නේ, පුද්ගලයක්නේ, අපි කොහෙද දන්නේ මේ සීවෙන් එකකට එහෙම හෝ උත්තර දීලා. ඔහොම සිල්වත් මොන හර්ධයක් සීකල ඔහොම සිල්වත් වෙලා හරියන්නේ මෙහෙම මෙහෙම කළොත් කියලා ෘත වශයෙන් සමාදන් වෙන ආකාරයකට උත්තර දීලා. මේ සිහිවෙන නිමිති වලට මේ ආකාර හතරෙන් තමයි අපි සම්බන්ධ වෙලා තියෙන්නේ. හරිද? මේ තමන් පැත්තේ මේ ආකාර හතරෙන් එකක්වත් මේ සිහි වෙන එකට ආදේශ නොකළොත් මේ උපාදාන ස්කන්ධේ උපාදාන වශයෙන් නැහැ. එහෙම වුණොත් භවය නැහැ. ඒ කියන්නේ උභවහන්සේලාට මේ උපාදාන ස්කන්ධයට හතර ආකාරයෙන් එකකින්වත් ඉදිරිපත් නොවි උකට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. ওই හතරෙන් එකකටවත් යන්න ඉඩ නැ මේ එන එකක් අනිත්‍යයි කියලා ඇසුරු කළොත් පංච උපාදාන ස්කන්ධයක ඌදී ඌපර්දී ඇසුරු කළොත් මේක දුක්ඛ ස්කන්ධ මාත්‍රයක් කියලා ඇසුරු කළොත් අර අනිත්‍ය දෙයක් දුක් දෙයක් රෝගයක් කුලක්ගඩ කුමන ආකාරයක හෝ දෙයක් මේ සිහි කරගෙන මේ නිමිත්තට සම්බන්ධ වුණොත් මේ හතර ආකාරයෙන් සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙම නැතිනම් කායानुපසන රූපය ගැන ඇත්ත බලන සිහි වෙන රූපය ඇත්ත ගැන නැත්නම් වේදනාව ගැන නැත්නම් සිත ගැන නැත්නම් චෛසික හඳුනගෙන මේ සතර සතිපට්ඨාන කුමන ආකාරයකට හෝ සිහි වෙන සිද්ධාන්තයකට උභාන්සල සම්බන්ධ වුණොත් අර හතර ආකාරයෙන් සම්බන්ධ වෙන්නේ නැතුව අර ගිය බොක්සකේ කැලි දෙකකට ජොන්තුනම කරකේ මේ වගේ ඈ මෙහෙන් සම්බන්ධ වෙනකොට මේ වීල් එක සිහි වෙන එකට ආධ්‍යාත්මික පැතුම් හිත මේ විදිහට හිතන වීල් එක සම්බන්ධ වුණාම දෙකම එකතු කළා හැදෙනවා භවය. එහෙනම් උපාදාන වශයෙන් නොගන්නවා කියලා කියන්නේ සිහි වෙන්නේ නැතුව නෙමෙයි. පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ උපාදානයේ හිතයි මේ සිහි කර මේ සිහි වෙන එක උපාදාන වශයෙන් හැසිරෙන්න හිතයි. ආරම්මණය පැත්තෙන් උපාදාන ස්කන්ධය ආරම්මණය පිළි අරගෙන හැසිරෙන පැත්ත උපාදානය. අම්මා මල දුක විඳිනවා. සිහි කරගත්ත අතීත ආරම්මනේ අත්වාද උපාදානේ අනේ අපේ අම්මා නේද අම්මා ඉන්නකොට මෙහෙමයි මෙහෙමයි සැලුකේ දැන් අම්මා නැති වෙලා නේද කියලා තමන්ට දුක එනකන් අත්වාද උපාදානේ වශයෙන් උපාදාන කරගෙන හැසිරෙනවා. අනේ ඒ ටික ආධ්‍යාත්මික මේකත් ආරම්මනේ බාහිරයි මානසිකාර්ය ආධ්‍යාත්මිකයි ආයෝනිසෝ මානසිකාර්ය ඒකට අජ්ජත්ත යෝනිසෝ මනසකාරං ආධ්‍යාත්මික යෝනිසෝ මනසකාරය ඇති කරගන්න. ඈ කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණේ තියෙනවා. දැන් සීලයක පිළිපෙහෙලා සමතකමතහනක් වඩවද ආධ්‍යාත්මික යෝනිසෝ මනසකාරය ඇති කරගන්නවා. සිහි වෙන හැම දෙයකටම සතිපට්ඨානෙන් හෝ සතර සතිපට්ඨානෙන් හෝ හිතනවා. ස්කන්ධ ටිකේ ඇත්ත හෝ බලනවා. ඈ නැත්නම් පංච උපාදාන ස්කන්ධයක් හෝ කියලා හඳුන ගන්නවා. අනිත්‍යයි කියලා හෝ මෙනෙහි කරනවා. ඒ විතර්කයකට තමන්ව යටකරන ඉඩ දෙන්නේම නැහැ. කියන්නකො එයා දන්නව ඇයි මම මෙහෙම කරන්නේ මෙහෙම කරන එකට තමයි පංච උපාදාන ස්කන්ධයට උපාදාන නොවෙනවා කියලා කියන්නේ කියලා දන්නව ඇයි මම උපාදාන නොවෙන්නේ තමන් සන්තකව දැනුම ඥානය තියාගෙන එකින් එකට මෙහෙම කරනකොටයි භවය නැති වෙන්නේ හැමදාම එක තැනක පල් කරන රාමු ආතහැරෙනවා වගේ දැන් මෙතන ඉන්නකොට ඔබ වහන්සේලාට හැමදාම දැකපු ලිද තියෙනවා දානශාලාව තියෙනවා කුටි තියෙනවා ගෙවල් තියෙනවා පොකුණු තියෙනවා උච්චරමයි දන්නේ උච්චරමයි ඉන්නේ ওই ටිකේ විතරයි ඇත්තටම ওই ටික අතහැරනොත් ඔබ වහන්සේලා දන්නවද අසීමිත ඕකට කියනවා පරිත්‍තාරම්ම ඔබ වහන්සේලාගේ ලෝකයේ අපේ ලෝකයේ පරිත්‍තාරම පුඩි ආරම්මණයක් තියෙනවා ওই ටික අතහැරනොත් ඔබ වහන්සේලා දන්නවද ওই මනස අප්‍රමාණ ආරම්මණ කියලා මේ ආරම්භනේ මෙතන ඉඳලා ඔබ වහන්සේට මනසින් අත්විඳින්න හැකි සමුද්‍රය යහ කෙලවර දක්වා සමහර විටක ওই චූටි කොටුව අතහැර ගන්න වෙහෙසුනොත් රෑදවල් දෙකේ ඔක පරිත්‍තාරමණය මහග්ගතාරමණ අපමානාරමණ කියලා කියන අරූපී භවෙ මොකක් නිසාද ඊගාවට ප්‍රකට වෙන මට්ටම මෙතන ඉඳලා මහා මොහොත කෙරුවල ඉන්න සත්‍යය දකින්න පුළුවන් ඔබ වහන්සේලාට ඊගාවටත් භවය හැදෙනවා ඒ මට්ටමේ හැබැයි ඒ භවය අපමානාරමණයි ඒ භවයේ අපමාන ආරම්මණය කියනොත් මේ කුටි ගෙවල් තියෙනවා මෙහෙම කියන ශේස්ත්‍රයකින් දැනුමකින් අතර වෙලා නැහැ. පුරුල් ශේස්ත්‍රයක් එදාට තියෙනවා. ඒකත් අතරින්ද මෙන්න මේ විදිහට බලනකොට මේ භවය නැති වෙනවා කියලා දන්නවා. භවය නැති වෙනකොට හටගත් දේ නිරුද්ධයි කියලා දකිනවා. කාම භවය නැති වෙනකොට කාම ලෝකය නිරුද්ධයි. හරිද? කාම භවය නැති වෙනකොට කාම ලෝකෙම මිදෙනවා. එතකොට රූප භවය මතු වෙනවා. එදාට තියෙන ස්කන්ධ ටිකේ රූප භවය නිසා හටගත් දේ නිරුද්ධයි කියලා පේන්නේ. ඒ හින්දා ඒ මට්ටමේ දේවල් වලට හිතුවත් නොහිතුවත් ඒ මට්ටමේ පෙනෙන දේවල් ඇති බවට රැඳෙනවා. එදාට රූප භවය ඇති බවට. ඒ ටික හිතට සිහි වෙනකොට එදාට මේ උපාදාන වශයෙන් හැසිරෙනකොට රූප භවය නිසා දැන් ඉවට පේන්නේ. එදාටත් යන්න තියෙන ওই විදිහටම මේ ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. විපාක මට්ටම අවස්ථාවට පෙනෙන හැන ටික යන්න ඉස්සෙල්ල දානශාලාව තියෙනවා කියලා පෙන්වන ටික අවිද්‍ය සංකාර තණ්හා උපාදාන භව කියන සිද්ධාන්ත ටික. ගිහම පෙනෙනවා කියන සිද්ධිය විඥාන නාම රුතලයිතර පස්ස වේදනා කියලා දානශාලාව පෙන්වන ටික. ওই ටික තිබෙන්නේ තිබෙ හැකු බවකුත් නැ හටගෙන නිරුද්ධ වෙනවා. ආපහු එනකොට විඥාන නාම රුතලයිතර පස්ස වේදනා නැ. අවිද්‍ය සංකාර තණ්හා උපාදාන භව කියන ටිකේ පිහිටලා හින්දා අර ටික හම්බ වෙන්නේම නැහැ වාස්තවයක්. ওই වගේ සෙට් ටිකක් තියෙනවා. මුළු අඛණ්ඩව පැවැත්ම කොච්චර ජීවිතය කියන්නේ අර විපාක ටික අපිට විපාකෙන් අවසන් වෙන්න කර්ම භවයෙන්ම තනලා නතර වෙන්නේ. මොකද කර්ම භවය තුලම ඉන්න නිසා වෙන වෙන ඔය ක්‍රමයෙන් තොර සුවදායි වටපිටාවක් සුවදායි මනසක් හදාගන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ පුතේ. ජීවිතයට අසහනදායි බවක් ආවනම් ඒ මේ කැලේවත් මේ කුටිවලවත් මේ ඉන්න අයවත් මේ ප්‍රදේශවත් නෙමෙයි දෝෂේ. මෙන්න මේ ඔන්න ඔය ඒ දෝෂේ කැලේ ටිකයි මම මේ පෙන්නේ. ඔය කැලේ ටික ඔය විදිහට සම්බන්ධ කරගෙන මොන තැනකට ගියත් ඔය දෝෂේ නිර්මාණය කරනවා. ඔය මැෂින් එක තියෙන ඔය වගේ දෝෂයක් හදන්න. ඔය කැලේ ටික අය මොනොත් දහහක් මැද්දේ මුළු ලෝකෙටම පාළුයි කියලා තැනක් තුලක් එයාගේ දින්නේ පුදුම විදිහේ නැවුම් බලක්. ලෝකේ හැමදාම නැවුම් අලුත්. අපේ ජීවිතේ වුණාට එක් තැනක පල් වෙනවා. ඉතින් ඒකට හේතුව තමයි භවය උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති. භවයේ තිබුණොත් ආපහු හටගත්තදී ඇති බවටම එළබසිතේ. ඉතින් නිවන් දකින්නවා කියනක තේරුම් ගන්නද උභවන්දලා තේරුම් ගන්න හැමදාම පල් වෙන භවය තුලද මම ඉන්නේ. හැමදාම ලෝකයේ සිසිලසේ ආස්වාදයේ සිසිලසේ අධ්‍යක්ීම ලබා දෙන නිවන තුලද ඉන්නේ කියන එක නිවනද සන්තක කරගන්න කියන එක තේරුම් ගත්තම වෙහෙසෙන්න බෑ. තමන්ගේ ඉලක්කයක් තියෙන නිකන් ඉන්නකොට ලැබෙන්නේ නැහැ. භව ආවරණය සඳහා භෝජනේ පමණ දැනගන්න ඕනේ, නිදි දුරු කරන්න ඕනේ, ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ඕනේ. ඇති කරගෙන අප්‍රමාදීව පංච උපාදාන ස්කන්ධයට උපාදාන වශයෙන් නොගෙන ඉන්දියා වෙහෙසෙන්න ඕනේ. එහෙම කරන්න භව ආවරණය අඩු වෙනවා. එතකොට නිවන පේනවා. කිටියෙන් ගත්තාම භව ආවරණය අඩු වෙනවා කියලා කියන්නේ යන්න ඉස්සෙල්ල තියෙනවා කියන එක නෑ. එතකොට නිවන් දකින්නවා කියලා කියන්නේ ඉබේමයි හටගත්ත දේ නිරුද්ධයි කියන එක පෙනෙන තැන ඉන්නේ. හිතුව කිව්වා කෙරුවටවත් මේ කර්ම රැස් වෙන්නේ නෑ. ඒකයි රහතන් වහන්සේලා හිතුවටත් ඇයි කර්ම රැස් නොවෙන්නේ? සරිත් මහ රහතන් වහන්සේ කතා කරන්නේ නැද්ද? ගමන් බිමන් යන්නේ දීමෙන් කීම් කිරින් කරන්නේ නැද්ද? හිතන්නේ නැද්ද? හිතුවට ඇයි ඒව කර්ම රැස් නොවුනේ? අපි නොහිත නොකිය නොකර හිටියත් අරමුණක් එකයි කර්ම රැස් වෙන්නේ කියලා හිතන්නේ. එතකොට ඒකට හේතුව මොකද්ද? අවිද්‍යාව තුල. අවිද්‍යාව කියන්නේ මොකද්ද? හටගත් දේ නිරුද්ධයි කියලා පේන්නේ. නිවන පේන්නේ. පේන්න තියෙන හේතුව මොකද්ද? භවයේ. භවයට හේතුව මොකද්ද? උපාදාන. උපාදානට හේතුව මොකද්ද? තණ්හාව. තණ්හාවට හේතුව මොකද්ද? විපාක ටික අවිද්‍යාවෙන් මොසලාගත්ත සිද්ධාර්ථය. වේදනාව මේ විපාක සිද්ධාර්ථ ටික. ඊට පස්සේ ඒ වේදනාව කෙරෙහි තණ්හා උපාදාන නොවුනොත් භවය නැහැ. භවය නැතිනම් ජාති නිරෝධ පංච උපාදාන ස්කන්ධ ඉපදීමම නැති වෙනවා. ඉපදීම නැති වෙනවා කියනකොට ඉබේම නිරෝධය කියනක තියෙනවා. ජාති නිරෝධය කියනකොට හටගත් දේ නිරුද්ධයි කියනකොට ඇතිවීමේ ප්‍රවණතාවය නැහැ කියන වචනය තුල. ජාති නිරෝධෝ කියනකොට නිරු ඉපදීම නැති වෙනවා කියනකොට අනුපාද භවයේ වචනේ තියෙනවා. හටගත් දේ නිරුද්ධයි කියන එකේ උත්තරේ තියෙනවා ඒකේ. හටගත් දේ නිරුද්ධ බව තියෙන හින්දායි ඇතිවීමේ ඇති වෙන්නේ නැත්තේ. ඒක ඇති බවට හම්බ වෙන්නේ නැත්තේ. එතකොට කර්ම රැස් වෙන්නේ නැහැ. එදාට අවසම්ව මේ කාම භවය අතරන රූප භවය, මේ මට්ටම අතරන අරූප මට්ටම, මේ මට්ටම අතරන මත්ත්‍ය කටයුත්තක් නැහැ කියන දනකට ගියා ඒක. ඉතින් තුටික පැත්තකින් දැකේවා කාම භවය මට්ටම හෝ. එතකොට එයා දන්නවා සත්‍යෙක් පුද්ගලයෙක් නෙමේ භවයේ තිබුණු ಜಾති මේ විදිහට ඇති බව තිබුණු විඥානේ ප්‍රතිසද්ධ වශයෙන් පෙන්වෙනවා කියලා දන්නවා. දැන් මේ වෙන සිද්ධියම වෙනවා. ඒ කියන්නේ මේ භවයේ තිබුණු ಜಾතිය කියන්නේ පුද්ගලන්නේ ආපහු පංච උපාදන ස්කන්ධය හට ගන්නවා. දකින අහන දේවල් ඇති බවට ඉතුරු වෙනවා. ඉතුරු වුණොත් මොකද වෙන්නේ? ආපහු මේකයි සවිඥානික කලාව වගේම විඥානය නිසා නාම රූප වෙනවා කියලා සිද්ධාන්තයක් වෙනවා. මේ සිද්ධිය ওই විදිහටම අනිත් පැත්තට වෙනවා කියලා දකිනවා. ඉතින් නිවන් දකිනවා කියලා ඇත්තටම තවත් සංකල්පයක් එක කටයුතු කරන එකක් නෙමෙයි. ජීවිතේ සැබෑම සිද්ධියකට සිද්ධියක් සාක්ෂාත් කරගන්නයි මේ අපි උත්සාහවත් වෙන්නේ. අපිට ඇත්තටම කවදාවත් මේවා නොදැන නොදක යන්න බෑ. හරියටම උපාදානය කියන්නේ මොකක්ද, උපාදාන වශයෙන් ගත්ත කියන්නේ මොකක්ද, උපාදාන නිසා හැදුණු භවය කියන්නේ මොකක්ද, ඒක හඳුනගන්නේ කොහොමද, ඒ භව නිරෝධය කියන්නේ මොකක්ද, භව නිරෝධ වුණාම ජාති නිරෝධය කියන්නේ මොකක්ද කියලා දන්න දකින මට්ටම මේ වගේ පැහැදිලි කර නොගෙන කවදාවත් අපිට යන්න බෑ. ගන්න නැත්තම් අපිට මේ දෝෂ අපි ගැට ගහන්නේ මොකේදද? හැමදාම බලන්නේ අර මිනිහා හින්දායි මේ ඔක්කොම දේ උනේ. තමන් කරගත්ත කිසිවක් නෑ, අනිත් අය තමයි මේ ඔක්කොම කරලා තියෙන්නේ. අනුන්ටව තමයි ඇඟිල්ල දික් කරන්නේ අපි. ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කුම්භපමා සූත්‍රයෙන් ඉබ්බසිය කබලෙහි අවයව හංගව ගත්තා වගේ මහන්නේ සමෝධම් වික්කෝ මනෝවිතක්කේ. මනෝවිතර්ක ටික හකුලවා ගන්න එච්චරයි කියන්නේ. මනෝවිතර්ක ටික හකුලවාගෙන න උපෝධියෝ කිංචි. කිසියෙකුට උපෝධ කරන්න එපා. නේ අහවලා හින්දා අරයා නිසායි මේක උනේ, එයයි මෙහෙම කෙරුවේ, එයාටයි මේක කළ දෙන්න තිබුණේ, එයා හින්දායි මට මේ ටික නැති උනේ කියලා අනිතයට උපෝධ කරන්න යන්න එපා කියලා. තමන් තුළම කෙලෙස් කිරිනීම දකිනකොට දර්ශනාව වුණාන වැරදක් වෙලා තියෙන්නේ තමන්මයි කරගෙන තියෙන්නේ කියන්නේ. අන්න ඒ සඳහා කරන තිබ්බ දින මොකද්ද? මනෝ විතර්ක ටික අකුලවා ගන්න විතරයි. අපි දැකපු දේ සිහි වෙලා ඒක එතනින් හකුල ගන්නෙ නැතුව බාහිරට දැම්මගෙන ඇහැ එළියට දැම්මා. තුන් දේ බාහිර තියෙනවා කියලා කිව්වනම් ඇහැ එළියට දැම්මා. අන්න ඉබ්බා එක අඬක් එළියට දැම්මා වගේ. අහපු දේ තමන් තුළ සිහි වෙන සිද්ධාන්තයට නෝනේ මොන දුන්න නැත්නම් බාහිර කෙනෙක් මට කිය මෙහෙම කිව්වා වගේ දැනගෙන තියෙන්නේ. අන්න කන එළියට දැම්මා. ඔය විදිහට බාහිර දේවල් දැකපු, බාහිර අය කියපු දේවල්, බාහිර ගඳ සිඳු තිබුණ දැන් කියලා ඇහැ කන දිවනාසය ශරීරය එළියට දාගෙන ඉන්නකොට භවය අන්න අපි නර්යයට අහු වෙන තැනක ඉබ්බ කැලිටි ගෙඩියට දාගෙන ඉන්නා වගේ. ඉතින් මේ හැම සිද්ධාන්තයකම මතක් කළේ එක දෙයයි. අපි කවදා හරි දවසක මේක සෙල්ලමක් නෙමෙයි, මේ විහිළුවකුත් නෙමෙයි, තව මොනව හරි ඇත්තටම බොරු විහිළු කතාවකුත් නෙමෙයි. මේ සැබෑම සිද්ධියක් මේ කතා කරන ජීවිතේ. අනන්ත සංසාරේ මේ ටික ඉගෙන ගත්තේ නැතුව, ඉගෙනගෙන ප්‍රායෝගික නොවිච්ච නිසා අනන්ත අප්‍රමාණ සංසාරයක අපි බොහෝ කාලයක් ආවා, බොහෝ කාලයක් ආවා. ඉතින් ඒ දුක්සහගත සසර අද අපිට නුවණක් තිබුණොත් ඉක්මවා ගන්න පුළුවන්. ඉතින් අපිට තේරෙන මට්ටමින් ඒ සදා වහන්සලාට උදව් උපකාර කළාත්ටි හැම දෙනාම අප්‍රමාදීව මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන භව නිවාරණයක් කළා, මේ නිවන් දැකලා ඉපදීම නැති කරගන්න කියන කාරණාව මතක් කරනවා. හොඳයි, තෙරුවන් සරණයි.